හොඳයි පින්වතුනි, කවුරුත් සාධුකාරයක් තින්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්නත්නි, ඊයේ පෙරේදා දින දෙකේදීම ඒකායන මාර්ගය වූ මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කර ආනපාන සති සමාධිය පූර්ණය කරගෙන භාවිතා කරමින් කායේකාය අනුපස්සනාව කරන හැටිත්, ඒ අනුව වේදනාසු වේදනානුපස්සනාව වෙන හැටිත්, චිත්තේ චිත්තානුපස්සනාවේදී වෙන වෙනස්කමුත් විග්‍රහ කළා. මෙතෙන්දී එකයි කරන්න ඕන, ඒ කරන්න ඕන අර අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පතිසතිමත්තාය. වර්තමාන මොහොතේ අර මුඛහයට පරිමුඛං, ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන දුර්වල හයට අරමුණු වන අරමුණ කෙරෙහි, ආරම්මණය කෙරෙහි අවධානයෙන් ඉන්න ඕන. ඒ ආරම්මණය අර සංකාර සිටිවිල්ලක් නම් පමණක් අපි ආනපාන සති සමාධිය වඩන්න ඕන. ඒක ක්‍රියා සිටිවිල්ලක් නම් අපි ඒක ආශේවිතාය භාවිතාය බහුලී කතාය කරන්න. ඒක අව්‍යාකට එකක් නම් ඒක සිටිවිල්ලක් නෙමේ. චිත්තිවිලි චේතනා සංචේතනා පවත්තන්න. ඒක ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණක් හැටියට එන්නේ නැහැ අව්‍යාකට සිතා. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා පෘථග්ජන පුද්ගලයෙකුගේ නිතරම දවසකට සංකාර සිටිවිලි අරමුණු කීපයක් හෝ එනවා. හිටපු ගමන් තරහ යනවා. හිටපු ගමන් ප්‍රියමනාප දෙයක් මිහිරි දෙයක්කට ඇලෙනවා. හිටපු ගමන් කාම විතක්ක විචාර පවත්වනවා. ව්‍යාපාද විතක්ක විචාර පවත්වනවා. විහිංසා විතක්ක විචාර පවත්වනවා. එනිසා දැන් මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. දැන් අපි මේ ඇහැට දකින ප්‍රියමනාප රූපය දැක්කට වරදක් නැහැ. කනට ඇහෙන ප්‍රියමනාප රූපය ඇහුවට වරදක් නැහැ. දිවට එන, නාසයට එන, කයට එන ඒ ප්‍රියමනාප අපි හිටමුකෝ. දැන් ලෝතුරා බුදුහාමුදුරුවොත් එදා කොසල් රජුරුවන්ගේ රජමාලිගාවට ගියහම ප්‍රණීත රාජභෝජන සංග්‍රහයක් දුන්නා. බුදුහාමුදුරුවෝ ඒ රස භෝජන සංග්‍රහය දානි වැළඳුවා. ඒක නෙමේ වරද. පෘථග්ජන පුද්ගලයා කරන්නේ ඒ වගේ රස ආහාරයක් කොයි වෙලාවක හරි කෑහම ඊළඟට බඩගිනි වුණාම හෝ ඊළඟට කෑමක් ඕන වුණාම හෝ ඊළඟට කෑමක් ලැබුණාම හෝ ඒකත් එක්ක මනිනවා, සංසන්දනය කරනවා. ඒ වගේම කෑමක් ඕන වුණාම ඒ වගේම මේක හොයාගෙන යනවා, උපාදානය කරගෙන. එකයි උපාදානය එකයි ආමිෂය කිව්වේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ආමිෂයක් වෙන්න නම් එක්ක පිනවා පිනවා ප්‍රියමනාපදේ, එක්ක විඳවා විඳවා අප්‍රිය ආමිරිදේ, එක්ක මැන මැන අදුක්කම අසුක්කදේ උපාදානය කරගන්න. සංචේතනා පවත්වනවා, සංකාර කරනවා, සම්පස්ස වෙනවා, සමුදේ බිහි වෙනවා, සම්බන්ධතාවයක් ඇති වෙනවා, අනුසය උපදිනවා. ඒක තමයි ක්‍රියාකාරීත්වය. ඒක නිසයි අර අනුසය ඉපදිලා මේ පැවැත්ම දිගටම යන්නේ. මෙහෙම අනුසය ඉපදෙන හැම අවස්ථාවකම අර තණ්හා අනුසය ඉපදුනොත් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පහටම මුල් වෙන ආයතනික රටාවක් සකස් වෙනවා. එනිසා පෘථග්ජන පුද්ගලයෙක් සංකාර සිතකින් සිතිවිල්ලකින් සංකාරයක් කරන හැම අවස්ථාවකම අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම උපාදානය කරගන්නවා එකක් නෙමෙයි. ඒ උපාදානය කරගත්ත ගමන්ම අනුසය උපදිනවා, අර විඥාන ශක්තියක් උපදිනවා. ඒ නිසා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නිවන ආවරණ කරන කරුණු පහක්ම ආයතනික රටාවක් හැටියට තමන්ගේ අධ්‍යාත්මය තුළ ඇතුළාන්තය තුළ ඒක ආයතනික රටාවක් හැටියට සකස් වෙනවා. මේක දැන් කල්ප කාලාන්තරයක් තුළ මේ ආයතනික රටාව බොහොම ප්‍රියමනාපසේ සකස් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ආයතනික රටාව නැති කරගන්න අපි තේරුම් ගන්න ඕන. ඒ ආයතනික රටාව නිකන් නැති කරගන්න බෑ. ආයතිකයේ බවස්මින් කරන්න බෑ එහෙම නිකන්ම. ඒකනේ අර කිවි කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තේ ආයතිකයේ බවස්මි. තුනක් ඕන. කීනම් පුරාණං කිව්වේ අර කාම විතක්ක විචාර දීගංවා කියලා කිව්ව අතීතයෙන් ගෙනාපු දේ දැන් වර්තමාන මොහොතේ මතුවෙනවා. නවන්නත්ති සම්භවං කිව්ව රස්සංවා කිව්ව වර්තමාන මොහොත සම්භූතං සම්භවං වෙනවා. ඒ වගේම ඒ දීගංවා රස්සංවා දෙක නිසා දන්නේම නැතුව අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ ආයතනික රටාව ඔය හැම පෘථග්ජන පුද්ගලයෙකුගේ සත්වයෙකුගේ භූතයෙකුගේ ප්‍රේතයෙකුගේ දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේම ආයතනික රටාවක් ඔය ශරීර කූඩුව තුළ සියුම් වුණත් ඕලාරික වුණත් සකස් වෙලා තියෙනවා, පවතිනවා, ක්‍රියාත්මක වෙනවා, පවඩ්ඩති. දැන් යම් කිසි කෙනෙක් මේ කායකාය අනුපස්සනාව නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩන්න දන්නවනම්, භාවනා කරන්න දන්නවනම් ආනපාන සති සමාධිය, එතකොට මේක අර කායකාය අනුපස්සනාව පූර්ණය වෙනවා. කායකාය අනුපස්සනාව පූර්ණය වුණහම අර ක්‍රියාවේ වේගයක් ආවේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් සමුදේ වීමක් අනුසය වීමක් උපදින්නේ නැහැ. අනුසය උපදින්නේ නැහැ. එහෙම අනුසය උපදුනේ නැතුවම අර තණ්හානුසය උපදුනේ නැතුවම කාමච්ඡන්දේ ඉවත් වෙනවා. පටිඝානුසය අලුතෙන් උපදුනේ නැතුවම ව්‍යාපාදය තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පහම අලුතෙන් උපදින්නේ නැහැ. අලුතෙන් ආයතනික රටාව සකස් වෙන්නේ නැහැ. එහෙමනම් අර පෘථග්ජන ලෝකයා මේ පැවැත්ම තුළ දිගින් දිගටම ඔය ආයතනික රටාවක් තමන්ගේ පැවැත්ම සහතික කර ගැනීම සඳහා විඥාන ආහාර සපයා ගැනීම සඳහා සම්පස්ස ආහාර සපයා ගැනීම සඳහා සංචේතන ආහාර සපයා ගැනීම සඳහා කබලින්කාර ආහාර සපයා ගැනීම සඳහා මේ ආයතනික රටාවක් පවත්වාගෙන ආවා. ආයතනික රටාවක් පවත්වාගෙන ආපු බව කිසිම පෘථග්ජන පුද්ගලයෙකුට තේරෙන්නේ නැහැ. ඒක සුවයක්. ඒක සංසාරයි කියපු සාරවත් බවක්. ඒකමයි දකින්නේ. අර ප්‍රිය දෙයට ඇලීම විතර, අප්‍රිය දෙයට ගැටීම විතර, ප්‍රියාප්‍රියතර මැනීම විතර පෘථග්ජන පුද්ගලයෙකුට සතුටක් සොම්නසක් සුවයක් සහනයක් ආමිෂ සුවයක් නැහැ. එනිසා සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ නොදැනුවත්වම මේ පැවැත්ම තුළ අතරමං වෙන, මේ පැවැත්මට බැඳී සිටින, බද්ධ වෙන ආයතනික රටාවක් සකස් වෙනවා. සකස් කරගෙන පවතිමින් පවඩ්ඩති. වඩා වර්ධනය කරගනිමින් පවත්වාගෙන යනවා. ඒකයි පෝතුජනිකෝ කිව්වේ පෘථග්ජන තත්ත්වය කිව්වේ. මේ පෘථග්ජන පුද්ගලයා මේ බණ අහලා මේ කාය කාය අනුපස්සනාව විහෙරති. අලුතෙන් වර්තමාන මොහොතේ උපදින අර ක්‍රියාවේ වේගය වේදනාව අනුපස්සනා කරනවා. අලුතෙන් උපදින වේදනාව ප්‍රහාණය කරනවා. අනුපස්සී විහෙරති කිව්වේ ඒකයි. පෙර ඒවා කරන්න බෑ. මතු උපදින්නට තියෙන ඒවා කරන්නත් බෑ. කරන්න පුළුවන් එකම දේ තමා පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය. පච්චුප්පට්ඨිතා හෝති කිව්වේ පච්චුප්පන්න කිව්වේ මාගදී භාෂාවේ වර්තමාන මොහොත. වර්තමාන මොහොතේ ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන අරමුණක් හරහා තමයි සංකාරයක් සිදුවෙන්නේ, වේගයක් උපදින්නේ, අනුසය බිහි වෙන්නේ. එනිසා වර්තමාන මොහොතට හිත පවත්වාගෙන ගිහිල්ලා වර්තමාන මොහොතේ හිතට එන අරමුණ ආශ්‍රය කළ යුතු එකක්ද ආශ්‍රය නොකළ යුතු එකක්ද මේක යෝනිසෝ මනසිකාරයෙන් බලන්න ඕන. අර උදේ කිව්ව සම්බාසෝ සංවර පරියාය සූත්‍රයේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම තමයි බුද්ධ ශ්‍රාවකයෙකුට අවශ්‍ය ඉතාමත්ම වැදගත් දේ. එතකොට තමන් තේරුම් ගන්න ඕන බණ අහලා මම මේ කරන කියන හිතන දේවල් කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද, එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරයෙන්ද කියන එක. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් අනුසය උපදිනවා, ආශය උපදිනවා, අර කාමාශය, භවආශය, දිඨාශය, අවිද්‍යාශය හතරම උපදිනවා. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් උදේ සේවිතබ්බාසය මේ ආශය සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ පැහැදිලිව කිව්වා කාමාශව න උපජ්ජති, භවආශව න උපජ්ජති, අවිද්‍යාශව න උපජ්ජති. ඒ කියන්නේ අනුසය උපදින්නේ නැහැ. ඒ කියන්නේ අනුසය උපදවන්නේ නැහැ. අනුසය උපදින්නේ නැත්නම් කාය කායනුපස්සනාව පූර්ණ වෙනවා. කාය කාය අනුපස්සනාව පූර්ණ වෙනකොට අර වේදනාවට අපි ආමිෂයක් හැටියට ඒ වේදනාව පස්සේ හඹා යන්නේ නැහැ, දුවන්නේ නැහැ, උපාදානය කරගන්නේ නැහැ. පිනවා පිනවා විඳවා විඳවා මැන මැන ඒ වේදනාවේ වේගයක් ආවේගයක් අලුතෙන් උපද්දවන්නේ නැහැ. ඒ අනුව අර වේදනා සු වේදනානුපස්සනාව දැනගන්න විතරයි තියෙන්නේ. තමන් තුළ ඇතිවන වෙනස අර වේගය දැන් නිරාමිෂ බවට පත්වීම දැනගන්න ඕන. ඒක තමයි පජානාති. ඒ පජානාති නැත්නම් ඒ පුද්ගලයා තාම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලෙක් නෙමෙයි, නප්පජානාති. එහෙම තමන් තුළ අර කාය කාය අනුපස්සනාව ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට එහෙම නැත්නම් මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති හැටියට සතර අනුස්සති වඩාගෙන යනකොට ආනපාන සති සමාධිය හැටියට කාය කායනුපස්සනාව සිද්ධ වෙනවා. ඊට පස්සේ වේදනා සුවේදනානුපස්සනාවේ තියෙන්නේ තමන් තුළ ඇතිවන වෙනස යහපත් විදියට වෙනස් වෙන බව දැන ගැනීම පමණ. එතෙන්දි කරන්න දෙයක් නෑ, දැනගන්න දෙයක් විතරයි තියෙන්නේ. ඊළඟට චිත්තේ චිත්තානුපස්සනාවෙත් කරන්න දෙයක් නෑ, දැනගන්න තමන්ගේ හිතේ යම් වෙනසක් ඇති වෙනවා. අර සරාගී සිත වීසරාගී වෙනවා, සදෝසචිත වීත දෝෂී වෙනවා, මෝහසිත සමෝහසිත වීත මෝහී වෙනවා. ඒ වගේ අර පියවර අටකින්ම සිතේ පිරිසිදු බව ඇති වෙනවා. මෙහෙම ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට නිවැරදිව, සතර අනුස්සති වඩාගෙන යනකොට නිවැරදිව, කාය කායනුපස්සනාව, වේදනා සුවේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණ වීමත් සමග ධම්මේසු ධම්ම අනුපස්සනාවයි පූර්ණය වෙන්නේ. ධම්මේසු ධම්මානුපස්සනාවේදීත් අපිට කරන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. තාමත් කරන්න තියෙන්නේ අර ආනපාන සති සමාධිය වැඩිමෙන් කාය කානුපස්සනාව පූර්ණ කර ගැනීම හෝ සතර අනුස්සති වැඩිමෙන් චතුරාරක්කා වැඩිමෙන් ආනපාන සති සමාධිය පූර්ණේ වීමෙන් කාය කානුපස්සනාව වැඩිමයි. එතකොට මේ ජීවිත කාලය තුළම අපි ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න ඕන. මෙහෙම කටයුතු කරනකොට අර ධම්මේසු ධම්මානුපස්සනාවේ පබ්බ පහක් තුලින් පියවර පහකින් මේ නිවනට මඟ පෑදිනවා. එහෙම නැත්නම් භව උදුරා දමන්නට හැකි වෙනවා. නිවන් දකින්නවා කියන්නේ බුද්ධ භවට පත් වෙනවා කියන්නේ ඔය රාග භව, ద్వේෂ භව, මෝහ භව තමන්ගේ හිතෙන් උදුරා දැමීම, අස්කර දැමීම, වෙන මොකක්වත් නෙමෙයි. තමන්ගේ හිතේ රාග භව, ద్వේෂ භව, මෝහ භව තියෙනවා නම් තියෙන්නේ සංකාර කරන නිසා, තියෙන්නේ ආනපාන සති සමාධිය නොවැඩෙන නිසා, තියෙන්නේ මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති ප්‍රායෝගිකවත් නිවැරදිවත් යුගනද්දවත් කරන්නට නොදන්නා නිසා. ඒ අනුව දැන් මෙහෙම ඒ කාය කායනුපස්සනාව දිගටම වඩාගෙන යන යෝගාවචරයා තුළ අර ටික දවසක් ටික වෙලාවක් යනකොට වෙනස්කමක් ඇති වෙනවා. ඒ වෙනස්කමේ පළවෙනි පියවර තමයි ධම්මේසු ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බයෙන් විග්‍රහ කළේ. මේ නිවන ආවරණය කරගෙන බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අධ්‍යාත්මික වශයෙන්, මේක පිටට පේන දෙයක් නෙමේ, ඇතුළාන්තය තුළ සකස් වෙන දෙයක්. ඒ අධ්‍යාත්මික වශයෙන් ඇතුළාන්තය තුළ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡිතා කියන මේ නිවන ආවරණය කරලා කරගෙන සකස් වූ ආයතනය. මේ ආයතනය තියෙන තාක්කල් තමයි අර අනුසය හැටියට ඇතුළට ගන්නාදී ආසය හැටියට ගොඩ ගැහෙන්නේ, එකතු වෙන්නේ, රැඳෙන්නේ, තැන්පත් වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා දැන් මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡිතාව මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අධ්‍යාත්මික වශයෙන් සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ පවතිනවා, සකස් වෙනවා. හැබැයි අර ආනපාන සති සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්ද වඩාගෙන යනකොට වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස තමයි මේ නීවරණ පබ්බේදී විග්‍රහ කරන්නේ. පියවර තුනකින් මේ විග්‍රහය මේ පරිවර්තනය මේ වෙනස්කම මේ ආයතනික රටාව අහෝසි වීම විග්‍රහ කරනවා. ඉද භික්කවේ භික්කු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. සන්තං කිව්වේ රාගය මේ දේශය මෝහය කියන අර සම්බන්ධතාවයක් උපදින ක්‍රියාකාරකම්. ඒ ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව දිගටම කිරීම තමයි සන්තං. ඒ අනුවයි අජ්ජත්තව අධ්‍යාත්මිකව ඇතුලාන්තය තුළ කාමච්ඡන්දං අත්තිමේ ඇති වෙනවා. එක ඇත කියන තත්ත්වයට පත් වෙනවා, සකස් වෙනවා, ප්‍රභව වෙනවා, නිර්මාණය වෙනවා. යම් කිසි කෙනෙක් මේ සන්තං අසන්තං කරන්න පුළුවන් නම් අර ආනපාන සති සමාධිය කරන අර මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන හැම අවස්ථාවකම වෙන්නේ සන්තං අත්ති අසන්තං නත්ති වෙනවා. අසන්තං නත්ති, නත්ති කියන්නේ එකතු වෙන්නේ නැහැ, සකස් වෙන්නේ නැහැ. ඒ ආයතනික රටාව සකස් වෙන්නේ නැහැ අලුතෙන්. නත්ති ඒක වෙන්නේ පියවර තුනකින්. පළවෙනි පියවර යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. යථා පරිදි අර කාමච්ඡන්දය ඉවත් කළේ නැත්නම් අනුපස්සනා කරේ නැත්නම් අනුසය ඉපදින බව දැන් දැනගන්නවා. අනුසය උපදින්නේ අර කාමච්ඡන්දය අනුප්පන්න නිසා, ප්‍රහාණය කළ නිසා, ආනපාන සති සමාධි පීඨිය නැති නිසා. ඒ අනුව ඒක තේරුම් ගන්නවා. ඒ කාමච්ඡන්දය අනුසය තණ්හා අනුසය එන වෙලාවට ඒ අනුසය න අනුසය ටිකලේ නැත්නම් අනුප්පාද නිරෝධයෙන්ම ඒ අනුසය ඇතුළට නොගෙන හිටියේ නැත්නම් ඒ අනුවයි අර කාමච්ඡන්දය උපදින්නේ. ඒක දැනගත්තා. දෙවෙනි පියවර යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපදින්නට එන කාමච්ඡන්දය යථා පරිදි දැනගත්තොත් පහණං හෝති තංච පජානාති. ඒක ප්‍රහාණය කළා, ඒක නොගෙන ඒක ඉවත් කරන්න පුළුවන්. ඒක අර නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග කියන ආකාරයට. ඒක දෙවෙනි පියවර. තුන්වෙනි පියවර යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස යථා පරිදි මේ කාමච්ඡන්දය ප්‍රහාණය කළා නම්, හිත ඇතුළට නොගත්තා නම්, අනුසය ඇටියට නොගෙන න අනුසයති කළා නම් ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. අර ආයතනයක් සකස් වෙන්නේ නැහැ. මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ආයතනයක් සකස් වුණේ අර එක දිගටම වේගයෙන් නොනවත්වාම නොකඩවා. යායන් තණ්හා පෝනෝ භවිකා. යායන් තණ්හා කියන්නේ එක ආයත එක දිගට නොකඩවාම පුන පුනා බිහි වෙනවා අර කාමච්ඡන්දේ තණ්හා අනුසය. දැන් ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට කාය කායනුපස්සනාව වැඩෙනකොට අර යථාච පහීනස්සකම් යථා පරිදි කාමච්ඡන්දේ ප්‍රහාණය කරන්න පුළුවන් වුණාම ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. අර ආයතනයක් උපදින්නේ නැහැ. අනුප්පාදෝ අලුතෙන් උපදින්නේ නැහැ. අර තිබින කාමච්ඡන්දය ඒක තියෙනවා, ඒක ගෙවිලා යනවා. අලුතෙන් කාමච්ඡන්දය උපදින අනුසය උපදවන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි එක ව්‍යාපාදයක් ඒ පියවර තුනේම තීන මිද්දයක් ඒ පියවර තුනම විචිකිච්ඡා උද්දච්ච කුක්කුච්ඡත් ඒ පියවර තුනම විචිකිච්ඡාත් ඒ පියවර තුනම මේක විග්‍රහ කරලා තියෙනවා. මම ඔය සියලු පියවර විග්‍රහ කර යන්න යන්නේ. නමුත් දැන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවේ මෙතෙක් කල් අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පහ එකතු වෙලා ආයතනික රටාවක් හැදුනහම ඒ ආයතනික රටාව දැන් නවත්තනකොට දැන් ආනපාන සති සමාධිය වඩනකොට අලුතෙන් ඒ ආයතනික රටාව හදින්නේ නැහැ. යථාජ පහිනස ආයතන. යථාපරිදි ප්‍රහාණය වෙනවා. එතකොට තමන්ගේ ශරීර කූඩුව තුළ දැන් මෙතෙක්කල් ඔය ඇට මස් මිදුළු නහර හෝමෝන් ක්‍රියාකාරීත්වය සියලු දේට ගැලපෙන විදිහට තමා අර ඒ සියලු දේ සකස් වුණේ අර ආයතනික රටාවට ගැලපෙන විදිහට. දැන් ආයතනික රටාව දැන් සකස් නොවනකොට මේ ඇට මිදුළු නහර මස්මැල් හෝමෝන් රටාව ස්නායු සියලු ක්‍රියාකාරීත්වයන් වෙන පැත්තකට හැරිනෝ. වෙන ආකාරයකට හැරිනෝ. අර තිබුණු රටාව වෙනස් වෙනවා. ඒ අනුව මේ ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට අර ආයතනික රටාව වෙනස් වෙනකොට ආයතිකයේ භවස්මින් කියන තත්වයටපත් වෙනකොට කායික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් අර වෙනස්කම නිසා තමන්ට වෙනසකුත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වෙනස ටිකක් සමහර විට ශරීර කූඩුව තුළ යම් යම් පොඩි පොඩි වෙනස්කම් වෙන්නත් පුළුවන්. මොකද මෙතෙක් කල් අර ආයතනික රටාවේ ඇටමස් නහළු මිදුළු ස්නායු ක්‍රියාකාරීත්වයන් සියලු දේ ඒකට ගැලපෙන විදිහටයි සකස් වෙලා තිබ්බේ. අර ප්‍රිය දේට ඇලෙන අප්‍රිය දේට ගැටෙන ප්‍රියාප්‍රිය අතර මනින විදිහට. දැන් ඒ තුනම නැහැ. ඒක නිසා බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ හැබැයි බාහිරයට මේක පේන්නේ නැහැ. තමන්ට ඒක වෙනසක් තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව මේ ආයතනික රටාව වෙනස් වෙනවා. දැන් ආයතනික රටාව ඒ වෙනස් වීම නිසා ඒක ප්‍රතිඵලයක් හැටියට මෙතෙක්කල් අර හිතෙන් උපාදානය කරගත්තේ පඤ්චස්කන්ධයම ඒ ආයතනික රටාවට ගැලපෙන විදිහට. එතකොට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච හිතේ අලුතෙන් නූපදින නිසා දැන් ආයතනික රටාව අලුතෙන් සකස් නොවන නිසා ඒකට ගැලපෙන විදිහට තමන්ගේ ඔය ශරීර කූඩුවේ ඇට මස් නහල මිදුළු ස්නායු හෝමෝන් ක්‍රියාකාරීත්වය වෙනස් වෙන නිසා අර පඤ්චස්කන්ධයම උපාදානය කර ගැනීමේ දැඩි ආශාවක් කැමැත්තක් අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ, නැති වෙනවා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමා ආයතනික රටාව නැතිවීමේ ප්‍රතිඵලයක් හැටියට තමා කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච අලුතෙන් සකස් නොවන නිසා එහි ප්‍රතිඵලයක් හැටියට තමා ඊගාව පබ්බේ එන අර කන්ද පබ්බය පූර්ණය වෙන්නේ. දැන් ඉස්සර පඤ්චස්කන්ධයම උපාදානය කරගත්තේ අර ආයතනික රටාවේ අවශ්‍යතාවයන් පූර්ණය කරගන්න. කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා තිබුණු නිසයි රූප වේදනා සංඥා සංකාර විඥාන කළේ සිද්ධ වුණේ. දැන් එහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම ක්‍රියාත්මක වෙලා උපාදානය කරගන්නේ නැහැ. එතන වෙනසක් ඇති වෙනවා තමන්ගේ හැසිරීම රටාව. අර ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට මේ හැසිරීම රටාව වෙනස් වෙනවා. ඒක භෞතික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් උත් ඇතුළාන්තයේත් ඒ වෙනස තමන් තුළ ඇති වෙනවා. ඊට පස්සේ මේ කන්දපබ්බේදී වෙන්නේ ඉස්සෙල්ලා තිබුණු තත්වයට වඩා වෙනස් ආකාරයට ඉද බික්කවේ බික්කු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමු. ඒක එච්චරයි. ඉති රූපං රූපේ රූපයක් හැටියට නිවැරදිව දන්නවා. රූපේ සමුදය වෙන්න එන බව දන්නවා. නමුත් ඒක සමුදය කරන්නේ අර ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට ආයතනික රටාවක් නැති වේගෙන යනකොට ඒ අනුව අත්තංගමු. අත්තංගමු කියන්නේ අත්ත කියන්නේ මමත්වයේ අසීමාණින් මගේ කොට ඇතුළට ගන්නවා අල්ල ගන්නවා ඒකෙන් මිදී නිදහස් වෙනවා අත්තංගමු ඒ වගේම වේදනාවත් ඉටි වේදනා සමුදයෝ ඉටි වේදනා අත්තංගමු ඉටි සංඥා ඉටි සංකාර ඉටි විඥාන පහම අත්තංගමු ඒ අනුව අර පංචස්කන්ධය භාවිතා කරනවා පරිහරණය කරනවා පැවැත්ම සඳහා උපාදානයක් කරගන්නේ නැහැ මේ මෙතෙක්කල් පංචස්කන්ධයම උපාදානය කරගත්තේ තමන්ගේ කැමැත්ත අනුව තමන්ගේ වසඟේ නවත්ත ගන්න පවත්ව ගන්න උපාදානය කරගත්තේ අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා කියන පංචකාම නීවරණ ධර්මයන්ගේ අවශ්‍යතාවය සඳහායි. දැන් ඒ ආයතනික රටාව නැති නිසා දැන් උපාදානය කර ගැනීමත් නැති වෙනවා. එනිසා රූප බලනවා හැබැයි පරිහරණය කරනවා අත්තංගමු අර මමත්වයෙන් මගේ කොට උපාදානය කරගෙන අල්ලගෙන කැමතිසේ නවත්තන්න පවත්තන්න කටයුතු කරන්නේ නැහැ. ඒ අනුව දැන් පංචස්කන්ධයම පරිහරණය කරනවා උපාදානයෙන් තොරව ඇලීමෙන් තොරව ගැටීමෙන් තොරව මැනීමෙන් තොරව. ඒ අනුව ඒ පුතග්ජන පුද්ගලයා නෙමේ දැන් ආර්ය ශ්‍රාවකයා තුළ ඊළඟට තුන්වෙනි පබ්බයක් පූර්ණ වෙනවා ආයතන පබ්බ. මේක තමයි වඩාත්ම වැදගත්ම අවස්ථාව ඔය ධම්මේසු ධම්මානුපස්සනාවේ ආයතන පබ්බය විනාශ වෙනවා. ආයතන සහ මුලින්ම ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඒක පියවර පහකින් වෙනවා. දැන් මේ පියවර පහම මේ ආයතන පබ්බේ විග්‍රහ කරලා තිනවා. පළවෙනි එක චක්කු ඉන්ද්‍රිය. දැන් මේ ආනපාන සති සමාධිය වඩන්නට පෙර පෘථග්ජන කාලේ තත්වයේ තමයි පළවෙනි පේළියෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඉද භික්කවේ භික්කු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදූපයන් පටිච්ච උප්පජ්ජති සංයෝජනන්තංච පජානාති. දැන් මේ ආර්ය ශ්‍රාවකයාට තේරුණා මේ තදූපයන් පටිච්ච වෙන හැටි. දැන් එයා චක්කුංච පජානාති. ඉසල චක්කුංච පජානාති නෑ නප්පජානාති. රූපේජ පජානාති දැන් ඉසල නප්පජානාති. ඒ කියන්නේ ඇහෙන් අර රූපයකට පටිච්ච වුණහම තදූපයන් පටිච්ච වෙන බව උන බව දැන් නිවැරදිව දකිනවා. ඒ පටිච්ච වූ නිසයි තදූපයන් තදින්ම පටිච්ච වූ නිසයි උප්පජ්ජති උප්පාදෝ සංයෝජන. මේ දස සංයෝජනම සංසාර ගමනට බැඳෙන මේ පමණ ගමන පවත්වාගෙන යන සංයෝජන සියල්ලම සකස් වුණේ මෙන්න මේ ආයතන හැටියට අහක යන කුණු එකතු කර ගැනීමට ක්‍රියා කරපු නිසයි. ඒ එහෙම ක්‍රියා කරේ අර යංච තදූපයන් පටිච්ච. තදූපයන් පටිච්ච කියන්නේ තදින්ම අර ඉච්ච කැමැත්තට අනුව ඒ කැමති දේ උපාදානය කරගන්න අල්ලගන්න තමන්ගේ වසඟයට ගන්න තමන්ගේ සන්තකයට ගන්න තමන්ගේ කැමැත්ත අනුව පවත්වන්න දැරූ උත්සාහය. දැන් යථාච අනුප්පන්නස්ස දැන් යථා පරිදි මේ සංයෝජන සකස් වෙන බව දැනගත්තට පස්සේ මේ සංයෝජන නොඋපදවායින සංයෝජනස්ස උප්පාදෝ හොති තංච පජාන. සංයෝජන ඉපදුනේ මේ පටිච්ච වීම නිසයි තදූපයන් පටිච්ච. දැන් ඒ සංයෝජන යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති. මේ උපදින්නට එන නූපන් සංයෝජන යථා පරිදි අපි කටයුතු කළොත් ආනපාන සති සමාධිය කටයුතු කළොත් සතර චතුරාරක්කා පාවිතා කළොත් යථා පරිදි මේ සංයෝජන පහන ප්‍රහාණය කළා. සංයෝජන අලුතෙන් උපද්දවන්නේ නැතුව ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් බව නිවැරදිව දැනගත්තා පජානාති. ඒ අනුව යථාච පහීනස්ස සංයෝජනස්ස යථා පරිදි සංයෝජන අර සියලු සංයෝජන මුලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඊළඟට කාමරාග පටික ඊළඟට රූපරාග අරූපරාග මේ සංයෝජන යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. ආයතනයක් හැටියට මේ ඇහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඉන් පස්සේ. ඉන් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ තමන්ගෙම ඇහැ මේ ඉන්ද්‍රියක් හැටියට. දැන් මෙතන මේ මාගදී භාෂාවෙන් කියලා තියෙන මේ මාගදී පද නැතුවට ආනපාන සති සමාධිය දිගටම භාවිතා කරනකොට කරගෙන යනකොට ඒ චතුරාරක්කා හැටියට කායකාය අනුපස්සනාව කරගෙන යනකොට යථා පරිදි ඒ ආයතනික රටාව අලුතෙන් නොඋපදින බව ඒක මෙතෙක් ඉපදුනේ ඒ නිසා දැන් උපදින්නේ නැති බව යථා පරිදි තමන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් තමන්ගෙම ඇහැ ඉන්ද්‍රියක් හැටියටයි පාවිච්චි වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකට හේතුව අර සංවර වීම. සංවර උනේ ආනපාන සති සමාධියේ පිහිටීමෙන්. සංවර උනේ මෙත්තානුස්සතියෙන්, අසුභානුස්සතියෙන්, මරණානුස්සතියෙන්, බුද්ධානුස්සතියෙන්, නිබ්බිදා වීමෙන්, උපාදානය කර නොගැනීම. ඒක නිසා දැන් අර ඉන්ද්‍රිය ධර්ම මතුවෙනවා ආයතනික රටාව අහෝසි වෙනවා. මෙතෙක් තිබුණේ චක්ක ආයතනය. දැන් චක්කු ඉන්ද්‍රිය බවට ඊගාවට දෙවෙනි එකේ තියෙන්නේ සෝතංච පජානාති. ඒකෙත් ඔය පියවර පහදිම අර සෝත ඉන්ද්‍රිය මතුවෙනවා, සෝත ආයතනය යටපත් වෙනවා. ඊට පස්සේ ගාන ඉන්ද්‍රිය නාසයෙන්, ඊට පස්සේ ජීවා ඉන්ද්‍රිය, ඊට පස්සේ කාය ඉන්ද්‍රිය, අවසාන වශයෙන් මනීන්ද්‍රිය. දැන් මේ ආයතනික රටාව සහ මුලින්ම දැන් චක්කායතනය, සෝතායතනය, ගායනායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය නෙමේ අර යෝගාවචරයා තුළ ක්‍රියාත්මක වෙන්නේ. මෙහෙම ආයතන ක්‍රියාත්මක නොවී ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ අර ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. එහෙම නැත්නම් චතුරාරක්කා නිවැරදිව දැනගෙන ප්‍රායෝගිකව භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. දැන් එතකොට චතුරාරක්කා කිව්වේ මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. චතුරාරක්කා වැඩීමෙන් පූර්ණය වෙන්නේ ආනපාන සති සමාධියමයි, වෙන මොකක්වත් නෙමෙයි. මොන අනුස්සතිය වැඩුවත් අනුස්සති 10ක් තියෙනවා. අනුස්සති 10ම වැඩීමෙන් පූර්ණය වෙන්නේ ආනපාන සති සමාධිය නිවැරදිව කළොත්. එහෙම ආනපාන සති සමාධිය දිගින් දිගටම නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව වඩාගෙන යනකොට තමන් නොදැනුවත්වම මෙතෙක්කල් අර අහක යන කුණු එකතු කරගන්න ආයතනයක් තමන්ගේ ඔය බම්බයක් පමණ වූ ශරීරයේ කූඩුව තුළ සකස් වෙලා තිබුණා මෙතෙක්කල්. ඒ ආයතනය ආයතිකේ බවස්මින් ආයතනය අහෝසි වුණා. දැන් ආයතනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අනුව අර චක්කු ආයතනය චක්කු ඉන්ද්‍රිය වුණා, සෝත ආයතනය සෝත ඉන්ද්‍රිය වුණා, ගානායතනය ගාන ඉන්ද්‍රිය වුණා, ජීවායතනය ජීවා ඉන්ද්‍රිය වුණා, මනායතනය මනීන්ද්‍රිය බවට පත් වුණා. මනීන්ද්‍රිය බවට පත්වීමේ ප්‍රතිඵලයක් හැටියට තවත් මෙතෙක් ක්‍රියාත්මක නොවු ඉන්ද්‍රිය ධර්ම පහක් තමා තුළ අලුතෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එතකොට මනීන්ද්‍රිය පාවිච්චි කරනකොට ඒ පුද්ගලයා සංවරයි. ඒ පුද්ගලයා දැන් සංවරය. ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා. ප්‍රත්‍ය සංවරය ඇති වෙලා. අර උදේ කිව්ව සේවිත සබ්බාසෝ සූත්‍රයේ දැන් ඉන්ද්‍රිය සංවරය මේ සියලු දේ ප්‍රත්‍ය සංවරය ඒවා ඇති වෙලා. අදිවාසනා පහතබ්බා විනෝදනා පහතබ්බා ඇති වෙලා. ඒ අනුව අර හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරන්න ඕන. දැන් අර ආනපාන සති සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව කරන්න. ඒ අනුව මනීන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් සමග සද්ධා ඉන්ද්‍රිය මතුවෙනවා. කොහේද තිබුණේ මේ සද්ධා ඉන්ද්‍රිය? තමාගේම ඇතුලේ අධ්‍යාත්මයේ තිබුණා. මේක යටපත් වෙලා තිබුණේ කොහොමද යටපත් වුණේ? අර ආයතනික රටාව නිසා යටපත් වෙලා තිබුණේ. දැන් ආයතනික රටාව අලුතෙන් සකස් නොවන නිසා දැන් සද්ධා ඉන්ද්‍රිය මතු වුණා. සද්ධා ඉන්ද්‍රිය මතුවීමත් සමග සද්ධා බල මතු වුණා. සද්ධා බල හතරක් මතු වෙනවා. සද්ධා ඉන්ද්‍රිය මතුවීමත් සමග දෙවෙනි වරට විරිය ඉන්ද්‍රිය මතු වෙනවා. විරිය බල හතරක් මතු වෙනවා. අර හතර ඉද්ධිපාද තමා මතුවෙන්නේ විරිය බල නිසා. සතර ඉද්ධිපාද මතුවෙනවා. ඒ සති සද්ධා ඉන්ද්‍රිය තමා පළමුම ඉන්ද්‍රිය. ඊට පස්සේ විරිය ඉන්ද්‍රිය. තුන්වෙනුව සති ඉන්ද්‍රිය මතුවෙනවා. සති ඉන්ද්‍රිය මතුවීමත් සමග සති බල හතරක් තමන් තුළ මතුවෙනවා. මේ ඉන්ද්‍රිය තුනේ ප්‍රතිඵලයක් හැටියට සමාධි ඉන්ද්‍රිය තමා තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සමාධි බල හතරක් මතුවෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම හතරේ ප්‍රතිඵලයක් හැටියට පඤ්ඤා ඉන්ද්‍රිය මතුවෙනවා. පඤ්ඤා බල හතරක් මතුවෙනවා. පඤ්ඤා බල හතර තමා චතු අරිය සත්‍ය පූර්ණේ වීම. අර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං මතුවෙනවා. දැන් අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තමන් තුළ ක්‍රමානුකූලව පූර්ණය වෙමින් පවතිනවා. හැබැයි ආනපාන සති සමාධිය තාමත් දිගටම ක්‍රමානුකූලව යුගනද්දව නිවැරදිව ප්‍රායෝගිකව වඩාගෙන යනවා. මේ බල ධර්ම බල ගැන්වීමේ බල ධර්ම 20ක්, බුද්ධ බල 20ක් මෙතන. සද්ධා බල 4යි, විරිය බල 4යි, සති බල 4යි, සමාධි බල 4යි, පඤ්ඤා බල 4යි. මේ තමයි බුද්ධ බල. අර විෂයාකාර වූ භව උදුරා දැමීමේ බල. මේ බල ධර්ම මතුවීමේ ප්‍රතිඵලයක් හැටියට බොජ්ජංග ධර්ම භව උදුරා දමන අංග හතක් පූර්ණය වෙනවා. එතකොට බොජ්ජංග කියන්නේ අර රාග භව, ද්වේෂ භව, මෝහ භව දැන් මේ සතර සතිපට්ඨානිනුත් අර සියලු ඉන්ද්‍රිය ධර්ම වලිනුත් බල ධර්ම වලිනුත් ඒ සියලු දෙයින්ම කරන්නේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට උපකාරක භව උදුරා දමන්නට උපකාරක ධර්ම පූර්ණය වීමයි. එතකොට බොජ්ජංග කියන්නේ, බුද්ධකාරක ධර්ම කියන්නේ, බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ඔය රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට නැවත නූපදින ලෙස උදුරා දමන්නට උපකාරක ධර්මතාවයන් තමා තුළ ක්‍රියාත්මක වෙනවා. කළ යුතු එකම දේ ප්‍රායෝගිකව ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කිරීමයි. ඒ අනුව අර ආනපාන සති සමාධිය දිගටම ප්‍රායෝගිකව වඩනකොට සති සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. දැන් මේ බොජ්ජංග පබ්බේ එතෙන්දිත් වෙන දේ පැහැදිලිව තමන් තුළ අධ්‍යාත්මික වශයෙන් වෙන දේ පැහැදිලිව තියෙනවා. ඉද බික්කමේ මේ බොජ්ජංග පබ්බේ විග්‍රහය ඉද බික්කමේ බික්කු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අතිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. ඊට පස්සේ සන්තං වා අත්ති අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. සන්තං අත්ති අසන්තං නත්ති දෙවනවරට අර කාමච්ඡන්දය ව්‍යාපාදය හිතෙන් ඉවත් වෙනකොටත් සන්තං අත්ති අසන්තං නත්ති වුණා පළවෙනි වරට. දැන් අවසාන වරට සන්තං අත්ති අසන්තං නත්ති වෙනවා. නත්ති කියන්නේ අර ආයතනික රටාවක් අර බව උදුරා දමන්නට උපකාරක වන බලධර්ම පූර්ණ වුණාම නත්ති වෙනවා. ඒ අනුව නත්ති එතනත් පියවර දෙකක් විග්‍රහ කරනවා. යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාවේ පරිපූර්ණී හෝති තංච පජානාති. යතා පරිදි සති සම්බොජ්ජංගය පූර්ණ වෙනකොට භාවනා පරිපූර්ණී හෝති. එතෙන්දි තමාර විවේක නිස්සෘත විරාග නිස්සෘත නිරෝධ නිස්සෘත ඔස්සග්ග පරිණාමී තත්වයට තමන්ගේ හිත තැන්පත් වෙන්නේ, මිදෙන්නේ, නිදහස් වෙන්නේ, විමුක්තියටපත් වෙන්නේ. ඒ අනුව දැන් ආනපාන සති සමාධිය දිගටම නිවැරදිව වඩනකොට සති සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. සති සම්බොජ්ජංගය පූර්ණ වෙනකොට සන්තං අත්ති අසන්තං නත්ති වෙනවා. ඒ අනුව භාවනා පරිපූර්ණී හෝති. ඊගාවට එහි ප්‍රතිඵලයක් ඇටියට ධම්මවිචය සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. නැවත සන්තං අත්ති අසන්තං නත්ති වෙනවා. නැවත භාවනා පරිපූර්ණී හෝති වෙනවා. ඊළඟට තුන්වෙනුව විරිය සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. හතර පීති සම්බොජ්ජංගය, පහ පස්සදි සම්බොජ්ජංගය, හය සමාධි සම්බොජ්ජංගය, අවසාන වශයෙන් උපේක්ඛා සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. දැන් මේ සම්බොජ්ජංග කියන වචනේ හොඳට තේරුම් ගන්න ඕන. අර රාග බව, ద్వේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක පිරිසිදු බවක්. සන්තං අත්ති අසන්තං නත්ති කිරීම. දැන් ත්‍රිපිටක කාරයා පරිවර්තකයා මේ සියලු ධර්ම පරිවර්තනය කරලා තියෙන්නේ මේ බොජ්ජංග කියන එකේ කිසිම තේරුමක් අර්ථයක් නැතුව අවබෝධය කියන වචනේ තමයි හැම තැනකටම දාලා තියෙන්නේ. ඒක මහා බාල වචනයක්. බුද්ධ දේශනාවට මාගදී භාෂාවට අනුව අව කියන්නේ ඔය අවලාද, අවජාත, අවසඳ, අවමාන බොහොම අඩු තත්වයක්. බව උදුරා දමන්නට අඩු තත්වය මොකද්ද? අවබෝධ. බෝධි කියන්නේ බව උදුරා දැමීම. අවබෝධ කියන්නේ අර මහාචාර්යවරයෙකුට තියෙන්නේ, මහාචාර්යවරයා ඉන්නවත් දන්නේ නැහැ. අවබෝධ. දැන් ඉතින් මහාචාර්යතුමා ඉතින් අපිට අවබෝධ ඒ යථාභූත ඥාන දර්ශනය ලබා දුන්නා. ඉතින් ඒක නිසා මේ අවබෝධය කියන වචනේ මේක මේ ත්‍රිපිටකයේ පරිවර්තකයාගේ අර බොහොම බාල තත්ත්වේ අනුවයි බොජ්ජංග කියලා තියෙන හැම තැනකටම අවබෝධය කියලා තියෙන්නේ. අවබෝධය පූර්ණ වුණා කියලා. ඒක නෙමේ බුද්ධ දේශනාවේ අවබෝධය, මාර්ගදී භාෂාවෙන් අවබෝධය කියන්නේ බොහොම බාල වචනය. යථාභූත ඥාන දර්ශනය කියන්නේ අන්න නියම නිවනට උපකාර වන බොජ්ජංග ධර්ම පූර්ණේ වුණාම. යථාභූත ඥාන දර්ශනයයි බව උදුරා දමන්නට උපකාර වන ප්‍රඥාවයි පූර්ණ වෙන්නේ. ඉතින් ඒක නිසා බොජ්ජංග ධර්ම පූර්ණ වෙනවා. හැබැයි මෙතෙන්දී බොජ්ජංග ධර්මවලදී අපිට කරන්න කිසිම දෙයක් නැහැ. කරන්න ඕන එකම එකයි. මොකද්ද එකම එක කරන්න ඕන? ආනපාන සති සමාධි භික්කවේ භාවිතා භාවිතය ආසේවිතය භාවිතය බහුලීගතයි. ඉතින් ඒක නිසා වෙන මොනවත් නොකලට ආනපාන සති සමාධිය හෝ එහෙම නැත්නම් මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති ඒකෙත් කෙරෙන්නේ ආනපාන සති සමාධිය වැඩි වීම. ඒක ප්‍රායෝගිකව ගත්තොත් මෙත්තානුසතිය ගත්තොත් ඒක තරහ පාන කරලා මෛත්‍රිය ආහන කරනවා. අසුභානුසතිය වැඩිවොත් රාගය පාන කරලා නෙක්ඛම්ම ආහන කරනවා. මරණානුසතිය වැඩිවොත් අර නිත්‍ය සුඛාත්ත කියන අස්මිමානිය පාන කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන යථා භූත ඥාන දර්ශනය ලැබෙනවා. ඒ අනුව නිබ්බිදා නිබ්බිදානුපස්සනාව වඩලා අර අභිනන්දනය ප්‍රහාණය කරනවා ආනපානමයි. රාග විරාගානුපස්සනාවෙන් රාගය අයින් කරනවා ආනපාන. නිරෝධානුපස්සනාවෙන් සමුදය අයින් කරනවා ආනපාන. පටිනිසග්ගානුපස්සනා සබ්බ උපදි පජාති ආනපාන. ආනපාන කියන එකේ තේරුම අසවස්ස කියන එකේ තේරුම වැරදි දේ අයින් කරලා එතනට හොඳ දේ භාවිතයට ගැනීම. ඒකට බුද්ධ දේශනාවක අනතිවත්ත නට්ඨේන භාවනා. ඉතින් ඒක නිසා බොජ්ජංග ධර්ම ඉබේ පූර්ණය වෙනවා ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත්. යුගනද්ද කියන්නේ සමත විපස්සනා දෙකම. අර මෙත්තානුසති අසුභානුසති සමත, මරණානුසති බුද්ධානුසති විපස්සනා. ඒ දෙකම එකටම වඩන්න ඕන. දැන් පුද්ගලයා පුළුවන් මේ ප්‍රඥා විමුක්තිය පූර්ණය වූ පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට දැන් මග සම්පූර්ණයි. හැබැයි එතෙන්දි ඒ පුද්ගලයා තුළ තමන් දැනගත්තත් නැතත් චතු අරිය සත්‍ය පූර්ණය වෙනවා. ඊට පස්සේ අවසාන මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ අවසාන පබ්බේ තමා ධම්මානු ධම්ම පටිපදාවේ සත්‍ය පබ්බේ. මේ සත්‍ය පබ්බේ විග්‍රහ කරලා තියෙනවා මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ. මේක සමානයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. මේක තියෙන්නේ මොකද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන ටිකමයි. ආයි වෙන මොකක්වත් නැහැ. හැබැයි මෙතන දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන කුද්දක නිකාය. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පස්සේ හදාගත්තේ මේ සත්‍ය විභංග මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන සත්‍ය පබ්බය කෙටි කරලා ලියලා. නමුත් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ සත්‍ය විභංගය ඊට වඩා හුඟක් ගැඹුරින් විස්තර විග්‍රහ සහිතව කරලා තියෙනවා. දැන් අර කවුරුද දන්නවනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේකේ කතමේච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ඒකෙත් අර චතුරාර්ය සත්‍යයේ දුක්ඛාරිය සත්‍ය විග්‍රහ කරලා තියෙන එකමයි. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛා මේ විග්‍රහය තියෙනවා. පියේ විපයෝගෝ අපියේ සම්පයෝගෝ ඒකමයි. හැබැයි මෙතන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ නැති විග්‍රහයක් එකින් එකටම විග්‍රහ කරලා තියෙනවා. කතමා ජාති, කතමා ජරා. කතමා මොකද්ද? ජාති කියන්නේ මොකද්ද? ජරා කියන්නේ මොකද්ද? මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සියලුම දේ පියේහි විප්‍යෝගෝ අපියේහි සම්පයෝගෝ යම්පිච්චන්න ලබති තම්පි දුක්ඛා. මේ පංච සංකීර්තේන පංච උපාදානස්කන්ධ මේ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා මේ සත්‍ය විභංග සූත්‍රයේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ නැති දෙයක් මේකේ විග්‍රහ කරලා තියෙනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේකේ සාරාංශයක්. ඒකයි තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරේ එතකොට අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළා කියන්නේ පස්වග මහණුන්ට මේ ටික ඔක්කොම කියා දීලා අවසාන වශයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම විග්‍රහ කිරීමයි. ඊළඟට සමුදය සත්‍ය නිද්දේශ. මේක ඊටාම වැදගත්. අර දුක්ඛ අරිය සත්‍ය විග්‍රහ කරලා ඊට පස්සේ සමුදය අරිය සත්‍ය විග්‍රහ කරනවා. මේකෙත් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන කෙටි කොටස මේකෙත් තියෙනවා කතමංච භික්කවේ දුක්ඛං දුක්ඛ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඔය ටික තමයි තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. නමුත් මේ සත්‍ය විභංග සූත්‍රයේ නැවත මේක විග්‍රහ කරනවා. කොහොමද මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා හැදෙන්නේ? මෙතෙන්දි සාකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති. කත්ත නිවිසමානා නිවිසති. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. යන් ලෝකේ පිය රූපං අර ඇහැට කනට නාසයට දිවට කයට මනට අතීත වර්තමාන අනාගත දුර ළඟ සියුම් ඝන අජ්ජත්තික බාහිර මේ විවිධ ආකාරයෙන් යම් ලෝකේ පිය රූපං යම් ලෝකේ අඳුර සකස් කරන පිය රූපයක්. දැන් මෙතන දාලා තියෙන වචනේ කාය නෙමේ ලෝක. අර චතක්ක සූත්‍රයේ කාය කායනුපස්සනාවෙත් දැම්මේ කාය. මෙතන දැම්මේ ලෝක 36. මේ ලෝක 36ම මෙතන විග්‍රහ කරනවා. යං ලෝකේ පිය රූපං සාච රූපං එතනින් තමයි ආරම්භ වෙන්නේ තණ්හාව. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එත්ත උපජ්ජමානා නිවේශමානා නිවිසති. මොකද්ද නිවේශමානා නිවිසති කියන්නේ? මොකද්ද නිවේශමානා නිවිසති කියන්නේ? ඈ ගෙට ගන්නවා. ඒ කියන්නේ උපාදානීය කරනවා කරගන්නවට මාගදී භාෂාවේ තව අලුත් වචනයක්. උපාදානීය කර ගැනීම කියන වචනේ නෙමෙයි මෙතන තියෙන්නේ. ගෙට ගන්නවා නිවේශමානා නිවිස. එහෙනම් උපාදානීය කරගන්නවා කියන්නේ මොකද්ද? අර තණ්හා වූ තන හා වූ තැනක හා වෙනවා ඉස්සෙල්ලා හා වුණු තැන තමන්ගේ. අර මං උදාහරණයක් කිව්වේ අර අවුරුදු 18ක ළමයෙක්ගේ අර රූපය දැක්කහම ඒකමයි මේකේ තියෙන්නේ. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානං. අර ටක් ගාලා කැමරාවෙන් පින්තූරයක් ගන්නවා වගේ මොකද කළේ? නිවේශමාන නිවිසති. ගෙට ඇතුළට ගත්තා. අරගෙන උපාදානය කරගත්. දැන් ඉතින් ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ වගේ මේ සියලු අය මේ එකකින් නෙමේ යම් ඊට පස්සේ චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. ඊට පස්සේ සෝත ලෝකේ ගාන ලෝකේ ජීවා ලෝකේ කාය ලෝකේ මනෝ ලෝකේ පිය රූපං මේ ඒ හයයි. චක්කු ලෝක සෝත ලෝක ගාන ලෝක ජීවා ලෝක කාය ලෝක මනෝ ලෝක හයයි. ඊට පස්සේ බාහිර වශයෙන් රූප ලෝක සද්ද ලෝක ගන්ධ ලෝක රස ලෝක පොට්ටබ්බ ලෝක හයයි. ඊට පස්සේ විඥාන ලෝක හයයි. චක්කු විඥාන ලෝක සෝත විඥාන ලෝක ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන ලෝක හයයි. ඊට පස්සේ සම්පස්ස ලෝක හයයි. ඊට පස්සේ සංඥා ලෝක හයයි. රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ලෝක හයයි. ඊට පස්සේ සංචේතනා ලෝක හයයි. ඊට පස්සේ තණ්හා ලෝක හයයි. ඊට පස්සේ තමාර ගෙට ගන්න. ඒ අනුව විතක්ක විචාර කරලා නැවත ඒ ලෝක හයම දෙවෙනි වරට තුන්වෙනි වරට හතරවෙනි වරට පස්වෙනි වරටත් ඇතුළට ගන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි සමුදය. එතකොට අර නිවේශමානා නිවේශති කලේ නැත්නම් තණ්හා ඉපදුනත් ඉවත් වෙනවා. දැන් වරද එහෙනම් මොකද්ද? නිවේශමානා නිවේශති. ඒ කියන්නේ ගෙට ගන්නවා උපාදානෙ. අර උදාහරණේ අර ළමයාව දැක්කත් ඒ ළමයාව දැක්කත් කතා කළත් ප්‍රශ්නයක් නැහැ. අර කැමරාවෙන් ෆොටෝ එක අරගෙන ඇතුළට නිවේශමානා නිවේශති ගත්තේ නැත්තම් එහෙමනම් අර රූපයක් බලන්න බෑනේ. එහෙනම් අර තණ්හාවක් ඇති වෙන්නේ නැහැ නේ. එහෙනම් අර බරක් ඇති වෙන්නේ නැහැ නේ. එහෙනම් අර එතන බැඳීමක් බන්ධනයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේක තමයි සමුදය අරිය සත්‍ය. මේ 36 ආකාරයටම අපි අර මුලින් කාය 36ට මෙතන තියෙන ලෝක 36. ලෝක කියන්නේ අඳුර. අඳුර සකස් වන ක්‍රම 36ක් මෙතන තියෙනවා. ඒ අඳුර තමයි ලෝක කිව්වේ අඳුර. මාගදී භාෂාවේ ලෝක කිව්වා නම් යම් තැනක ඒක අඳුර. ලෝක කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? අලෝක. ඒක එළිය. ඒක නිසා ඊළඟට නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය නැවත අර සමුදය සත්‍ය නොදැන නිරෝධ සත්‍ය කරන්න බෑ. ඒකයි කිව්වේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මෙන්න නිරෝධ ධම්මං කරන හැටි. දැන් අතන කිව්වේ යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. මෙතනත් තියෙනවා ඒකම යන් ලෝකේ සා යන් යෝ කතමංච බිකවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සාව ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. කොහෙද කොහොමද මේක කරන්නේ? සාගෝ පනේසා බික්කවේ තන්නා කත්ත පහියමානා පහියති. මොකද්ද පහියමානා කරන්න ඕන? තන්හා. අර පෘථග්ජන පුද්ගලයා තන්නාව පහියමානා කළාද නිවීසමානා කළාද? නිවීසමානා කළා. අපි ආනපාන සති සමාධිය වැඩුවොත් තන්නා පහියමානා වෙනවද නිවේශමානා වෙනවද? පහියමානා. එහෙමනම් එහෙම පහියමානා පහියති කළොත් කත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඒක දිගේ රෝධ ගහන්නේ නැහැ. නිරුජ්ජ නිරුජ්ජමානා නිරුජ්ජති. ඒ අනුව යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. එතකොට අර සමුදය ආර්ය සත්‍ය තියෙන්නේ යන් ලෝකේ පිය රූපං තණ්හා උපජ්ජමානා උපජ්ජති. නිරෝධ සත්‍ය තියෙන්නේ යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. අතන තියෙන්නේ නිවේශමානා නිවේශති. මෙතන තියෙන්නේ නිරුජ්ජමානා නිරුජ්ජති. මේක තමයි ආනපාන සති සමාධිය කිරීමේ ප්‍රතිඵලය. අර ලෝක 36ම කිංච ලෝකේ අර චක්කු ලෝක රූප ලෝක සද්ද ලෝක චක්කු විඥාන ලෝක සම්පස්ස ලෝක මේ ලෝක 36ම පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති. පියවර දෙකක්. පහියමානා පහියති විතරක් හරියන්නේ. ඒක අර අලෝභ ආදේශ සමූහ. නිරුජ්ජමානා නිරුජ්ජති නම් ලෝභක්කය ද්වේෂක්කය මෝහක්කය කපලම දාන. එනිසා පහියමානා පහියති එකක් එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති අවසාන පියවර. එනිසා අර එත්තේසං උපජ්ජමානා උපජ්ජති එත්තේසං පහියමානා පහියති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති. මේක තමයි නිවනට උපකාර වන දේ තේරුම් ගත යුත්තේ. මේක තමා නිරෝධ අරිය සත්‍ය. එතකොට මේ සියලු දේවල් වලින් කියලා තියෙන්නේ වෙන මොකක්වත්ම නෙමේ ඔබගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට ඔය ප්‍රිය මනාප දේශ දකින් යන් ලෝකේ පිය රූපං සාත රූපං. හැම කෙනෙක්ම පෘථග්ජන කාලේ අර මිම්ම කෝදුව මානිය දාලා කටයුතු කරනවා නම් අර පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා එත්තේ සා නිවේශමානා නිවේශති ගෙට ගන්නවා. තමන්ගේ කරගෙන ඒක උපාදානය කරගෙන ඒක මගේ කරගෙන වසුගේ වසඟේ කැමැත්ත අනුව පවත්වන්න හදන එක තමයි පෘථග්ජන පුද්ගලයාගේ සියලු ක්‍රියාකාරකම් වල හරිය. දැන් ආර්ය ශ්‍රාවකයා ආනපාන සති සමාධිය වඩන පුද්ගලයා තණ්හාව දන්නවා, පජානාත්. ඒ අනුව එත්තේ තණ්හාව උපදිනවා. හැබැයි උපදින උපදින තණ්හාව පහියමානා පහියති, නිරුජ්ජමානා නිරුජ්ජති. නිරුජ්ජ කියන්නේ අර රෝධ ගහන්නේ නැහැ. ඒක දිගේ සංචේතනා පවත්වන්නේ නැහැ. ඒකෙන් ආස්වාදයක් ලබන්නේ නැහැ. ඒකෙන් සම්පස්ස වෙන්නේ නැහැ. ඒක සංකාර කරන්නේ නැහැ. ඒ නිසා සමුදය බිහි වෙන්නේ නැහැ. අනුසය උපදින්නේ නැහැ. අනුපාද නිරෝධයෙන්ම සමුදය නිරෝධ වෙනවා. ඒ අනුව ඊළඟට මේ සමුදය සත්‍ය පූර්ණ වුණාම ඊළඟට තියෙන්නේ අර නිරෝධගාමිනි මාර්ග සත්‍ය. ඒක ඉතින් කවුරුත් දන්න සම්මා අංග 8. ඒක ගැන මං කියන්න යන්නේ නැහැ. මෙතෙන් වෙනකොට නිවන ඉවරයි. අර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තමයි එතන ඉඳන් තියෙන එක. දිගටම ක්‍රියාත්මක කරගෙන යන්න ඕන. ඒක තමයි. හැබැයි මෙතෙන්ට එනකන් තමා කරන්න ඕන. මෙතෙන්ට එනකන් නෙමෙයි, බෝධ්‍යංග ධර්ම පූර්ණ වුණා නම් ඒක නිවන. එතෙන්දි බුදුහාමුදුරුව පැහැදිලිව අර ද්විතීයික භික්ඛු සූත්‍රයේ කිව්වා, ආනාපාන සති සමාධි භික්ඛවේ භාවිතය බහුලී කරලාය චත්තාරෝ සතිපට්ඨානේ පූරෙන්තු සත්තබොධ්‍යංගේ පූරෙන්තු දින්නම් පලානං අධිගතා හොති පඤ්ඤා විමුක්තිං පරිපූර්ණ කියලා. එච්චරයි බුදුහාමුදුරුව එතන කියලා තියෙන්නේ. මේකෙත් එච්චරම තමයි කියලා තියෙන්නේ. මේක අර ප්‍රතිපදාවක් හැටියට මග්ගේ මග්ග අරසංක මාර්ගය විග්‍රහ කරලා තියෙනවා. මෙච්චර තමයි මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ. හැබැයි මේකේ ඔය 37 බෝධිපාක්ෂික ධර්මයන්ම තිබුණද නැද්ද? තියෙනවා. ධ්‍යාන එකක්වත් කොතනක හරි තිබුණද නැද්ද? ධ්‍යාන නැහැ. ධ්‍යාන අර සම්මා සමාධි කියන තත්වයටපත් වුණාම ධ්‍යාන පූර්ණ වෙනවා. නමුත් එතකොට ඒ ධ්‍යානවල වටිනාකමක් හරයක් අර්ථයක් මොකවත් ඇත්තේ නැහැ. ධ්‍යානවල තුට්ටුවක්වත් වටින්නේ නැහැ. අර භව උදුරා නොදැම්ම මිනිහට, තාවකාලිකව යටපත් කර මිනිහට ධ්‍යාන බොහොම වටිනවා. ආර්ය ශ්‍රාවකයාට ධ්‍යාන තුට්ටුවක්වත් වටින්නේ නැහැ. හරියට මේක අපිට පුළුවන් නම් අපේ මිදුලේ තියෙන වල් ගහ අතින් ගලවලා උදුරලා දාන්න. අයි කප කපා ඉඳලා කප කපා උදුර දාන්න ඕනේ නැහනේ. ධ්‍යාන ලැබලා කටයුතු කරනවා කියන්නේ ගහ කපලා ඊට පස්සේ මුල උදුරනවා. දෙකක් කරනවා. ගහ ගැපුවට පස්සේ මුල උදුරන්න අමතක වෙනවා. එතකොට මොකද වෙන්නේ? මුල ආයි ලියනවා. ඒකයි වෙන්නේ. මේකේ මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ නිවනට බුදුහාමුදුරුව පෙන්වා දුන්න ඒකායන එකම මාර්ගය. මේකේ කරන්න තියෙන්නේ ඒකායන කියන එකේ තේරුම කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒක බුදුහාමුදුරුව සූත්‍ර ධර්ම 599කදී කායගත සති වර්ගයේ 599කදී කිව්වා. ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ කියලා ආරම්භ කරලා එකම ධර්මයයි. ඒ එකම ධර්මය මොකද්ද? ආනපාන සමාධි භික්කවේ ඒක ධම්මෝ. තව උඟාක් ආනිසංස විග්‍රහ කළා එක එකම සූත්‍රයේ 599ම. ඒ 599ම කියලා තියෙන්නේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ, ඒක ධම්මෝ ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ. ඉතින් මේක පුළං ඇදීම විට කිරීම හරිද එකම ධර්මය? දැන් කාටවත් තේරෙනවනේ ඕක හරි නෑ කියලා. අර මේකෙන් මුල් ඉදිරෙන්න ඕන. තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ කාලාන්තරයක් අනවරත් සංසාරේ මුල් බෑගෙන තිබුණු ඔය රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සහ මුලින්ම දවස් 7කින් උදුර දාන්න පුළුවන්. ඒකයි ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් යම් කිසි කෙනෙක් වැඩි යුත්තේ. මේක මහා අමාරු දෙයක් නෙමේ, ඉතාම සරල දෙයක්. අනිත් පාර මෙතෙන්දී අපි අනික් වැඩ ඔක්කොම නවත්තන්න ඕනේ. අර ගල් පිළිම වගේ ඔය අද භාවනා වැඩසටහන් වලදී ඔක්කොම ගියාම ගල් පිළිම වගේ තියෙනවනේ. ඒ මොකවත්ම කරන්න ඕනේ නෑ. කන්නකොට, යනකොට, බොනකොට, නානකොට, මිදුලාතු ගානකොට, කාර්යාලය වැඩ කරනකොට, මේ ඕනම රාජකාරියක් කරනකොටත් ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්න පුළුවන්. ඕන ඉරියව්වක ඕන ක්‍රියාවක් කරන අතරෙදි මේක ප්‍රායෝගිකයි. මේක භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා සුමානයක් ගාල් කරලා අර නීති රීති දාලා එතන මේ වට කළා කොටු කළා නීති රීති වලින් කොටු කළා කරන එකක් නෙමේ. දැන් මේක ප්‍රායෝගික ජීවිතයේදී දවස ගානේ අපි දැන් මේක දැනගත්තට පස්සේ ඒ දැනගත්ත ටික ටික ටිකයි දැනගත්තේ ඒ ටික ටික ක්‍රමයෙන් අනුගමනය කරන්න භාවිතයට ගන්න. එතකොට තමන්ගේ හිත පිරිසිදු වෙන බව, නිවෙන බව, මිදෙන බව, විමුක්තියට උපකාර වන බව තමන්ට තේරේ. ඒ අනුව ඒ ටික ටික අර චක්කුං උදපාදි වෙයි, ඥානං උදපාදි වෙයි, පඤ්ඤා උදපාදි වෙයි. ඒ අනුව සම්බෝධාය නිබ්බානාය සංවත්තං තීවේ. ඒ නිසා මේක කරගෙන යන්න. මේක අර දවස් හතෙන් කරගන්න බැරි හින්දායි බුදුහාමුදුරුවෝ අවුරුදු හතක් දුන්නේ. හැබැයි හුලං ඇදලා පිට කරලා නම් අවුරුදු හත නෙමේ, අවුරුදු 100ක් නෙමේ, ආත්ම 100ක් නෙමේ, කල්ප 100ක් ගියත් හරියන එකක් නෙමේ. මුල උදුරන්න බෑ. තාවකාලික පැලැත්තරයටපත් කිරීමක් කරන්න පුළුවන්. ඒක නිවන නෙමේ. ඒක ප්‍රයත්න තුලම තියෙන අතරමං.
නමස්කාර වේවා අති ගෞරවනීය අරහතුන් වහන්ස. අපි රාජකාරියක් කරන අවස්ථාවකදී අපිට රාගයක් කියන එක ඇති වෙනවාද? ඒ කොයි ආකාරයෙන්ද?
එන්න ඉඩ තියෙනවා. එන්න ඉඩ තියෙනවා. දැන් රාජකාරියක් කරනවා කියන්නේ අපි හිටමු ඔයා කාට හරි ගොවියෙකුට කාට හරි උදව්ව සල්ලි දෙන්න ණයක් දෙන්න කියලා. ලෝභයක් තියෙනවා මටත් මේකෙන් කොටසක් ගන්න ඕනේ. ඒක රාගයක්ද නැද්ද?
රාගයක් අපේ හැමෝටම.
ඒකේ මටත් කොමිස් එකක් ගන්න ඕන. මටත් කොටසක් ගන්න ඕන. මාත් ඉල්ල ගන්න ඕන. මේ අපිටම ලක්ෂ 5ක ණයක් ගන්නවා කියලා.
ඒයි අපේ හැමෝටම.
කොටසක්. ඒක රාගයක්ද ලෝභයක්ද? නමුත් ඒක බැරි වෙලාවක් ගත්තොත් මොකද වෙන්නේ? ණය වෙනව. තමන්ටයි කොටසක් නෙමෙයි. තමන් රාජකාරියට පඩි ගන්නවනේ.
ඒයි.
තමන් පඩියට වැඩ කරන්නේ. එතකොට අර පුද්ගලයා මේ බොහොම අමාරුවෙන් ණයක් ඉල්ලනවා. ඒක රාජකාරී. ඔක උඟත් තැන්වල තියෙනවා, රජයේ තැන්වලත් තියෙනවා, බැංකුවලත් තියෙනවා, තව නොයෙකුත් ආයතනවලත් තියෙනවා. ඒක රාජකාරී. එතකොට අර අනික් මිනිහා ගන්න ණය ගන්න එක්ක ඒ මිනිහට මොකක් හරි වැඩක් කරලා දෙන්න තමන් අර පඩියට අමතරව වෙන කොමිස් එකක් හෝ පගාවක් හෝ උපකාරයක් හෝ ගත්තා නම් මොකද වෙන්නේ? ණය වෙනවා. ඒ කාණ පාන කළා නම් අපි අපේ රාජකාරිය 100%ක් කළා. අපි පඩිය ගත්තා. අපි ඒ පුද්ගලයාටත් යහපතක් කළා, ගමන්ටත් යහපතක් කළා. ඒක ආනපාන. එතෙන්දි ආනපාන කරන්න පුළුවන්.
එහෙදි රාජකාරිය නිවනට බාධාවක් නැද්ද අපේ
හම්බුනේ? නෑ. හරියට කළොත් ණය වෙන්නේ නැත්නම් අර ඒකනේ කිව්වේ අපි හේතුඵල ධහමටයි ණය විනයටයි දෙකටම සසඳා බලන්න. තේරුණා?
ණය
විනය තමයි දැන් තමන් මොකක් හරි අර පුද්ගලයාට කරදරයක් අපහසුවකට පත් කළොත් ඒ මිනිහගෙන් කොමිස් එකක් ඉල්ලුවොත් මොකද වෙන්නේ? තමන්ට ණය වෙනවා. තමන්ට ඒ ගත්ත ණය ගෙවන්න වෙනවා කල්ප කාලාන්තරය. ආය ආත්ම 100ක් ණය ගෙවන්න වෙනවා. මේ දැන් ඔය පොඩි පගාවක් ගන්නවා මිනිස්සු. මිනිස්සු ඒකේ දන්නේ ආදීනව. අර ඒ පුද්ගලයා ඒ උත්සාහයක් දැරලා ණයක් හෝ මොකක් හරි වැඩක් හෝ තමන්ගේ අයිතියට එකක් ගන්න ආවහම ඒකෙන් කොටසක් පගාවක් ගන්න ගියොත් ඒක තමන්ගේ දැන් තමන්ට පඩියක් තියෙනවා මේ රස්සාව කරලා දෙන්න. මේ රැකියාවට ඒ වැඩේ කරලා දෙන්න. වැඩිලාවත් ඒ කීයක් හරි ගත්තොත් වෙන්නේ මොකද? ඒක ණයගේ වන්න වෙනවා. ඊට පස්සේ මේ ජීවිත කාලය තුල නෙමෙයි තව ජීවිත 100කදී. ඒකයි අර විනය්‍ය ලෝකයේ කිව්වේ. ණය විනයට ගල්පනවා කියන්නේ ඒකයි. හැබැයි ඒ මොහොතේ ලැබෙන අර සොච්චම වටිනවා අර අවුරුදු කල්ප 100ක් ගෙවන එක පස්සේ හා ඒක පස්සේ ගෙවන්නේ දැන් මේ වෙලාවේ මේක ගන්නවා ඒකනේ ඒකනේ කිව්වේ කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දු
දැඩි වෙයි
ගිනිසේ ගිනි තමයි ගන්නෙ ඔය ඔය ගන්නෙ ගිනි අනුන්ගේ ගිනි කන්නේ ගන්නෙ
ඒත් එක්කම තව ප්‍රශ්න තියෙන අපේ අහන්නේ දැන් අපි අතින් ප්‍රාණඝාතය ගැන කතා කරනකොට අපි අතින් මදුරෙක් හෝ මැරිලා තියෙනවා නම් ඒකෙන් අපිට මිදෙන්න ගැලවෙන්න
මොකක්ද පරිකල්පය දැන් මෙතෙක්කල් මෙතන නෑ කිසිම මදුරෙක් වෙන මැරුව මිනිහෙක්
එහෙයි අපේ
අහන්නේ තඩි කඩි කූඹි මදුරුව තව නොයෙක් ඒවා මීයෝ කැරපොත්තු දැලි ඔය මොන මොන හරි ගහලා හරි මටලා
තියෙනවා.
දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඒවා අති අර අතීත මද්දාන අහෝසි. දැන් කරන්න ඕනේ මොකද ඒකෙ මිදෙන්න අර කමා කරගන්න. අර ද්වේෂෙන් නම් ඒක කළේ තරහෙන් නම් ඒක කළේ මෛත්‍රී කරන්න. ඒ මිය පරලෝකීය විනාශ වූ සත්තුන්ටත් ඒ ප්‍රාණකාරිය තවන් කොහෙ හරි ඉන්නවා. පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන්.
ඒක කර්මපතේකට අහු වෙන්නේ නැද්ද අපේ හැමෝටම?
ඒකෙන් මිදෙන්න පුළුවන්නේ කර්මපතයකට අහු වුණත් මිදෙන්න පුළුවන් කමා කරගෙන කොටසක්. වැය කරන්න කොටසක් ඉතුරු වෙනවා නම් නිවන් දකින්න බාධාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවන් දකින්න බාධාව දැන් මුගලන් හාමුදුරන්ට නිවන් දකින්න බාධාවක් වුණේ නැහනේ අන්තරී පාප කර්ම කරලා. අඟුලිමාලට ඔච්චර මඩලා නිවන් දකින්න බාධාවක් වුණේ නැහනේ. හැබැයි වැය කරන්න සිද්ධ වුණා. ඒක නිසා වැය කරන්න සිද්ධ වෙයි. ඒක අරහත්ත්වයට පත් වුණාට පස්සේ හෝ වැය කරන්න වෙනවා. වැය කිරීම ජීවිත කාලය තුළ එක ජීවිත කාලයයි කරන්න වෙන්නේ හැමදාම නෙමෙයි ඒකත් තේරුම් ගන්න ඕන
ධර්මාබෝධයේ ඉතාම හොඳින් අපිට ලබා දෙන ඔබ වහන්සේට චිරාත් කාලයක් මේ ධර්මයේ තවදුරටත් මේ ලංකා ධර්ණී තලයේ තුල බබලවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
අවසරයි ගෞරවනීය අරහතුන් වහන්සේ මෝහසිතක් මැනීමක් ඇතිවෙච්ච අවස්ථාවක ආනපාන සති සමාධිය වඩන්නේ මොන විදිහටද කියලා උදාහරණයකින් පැහැදිලි කරන්න
දැන් මනින්නේ මොකද දැන් මේ තමන්ගාව මුල් බැහැගෙන තියෙනවා නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තියෙනවා ඒකට කියනවා අස්මිමානිය අස්මිමානිය තමයි මෝහසිත කියන්නේ එතකොට අර නිච්ච ඌදේ අපි අනිත්‍ය අනුපස්සනා කළා අයින් කරන්න ඕන. අනිත්‍ය අනුපස්සී විරති නිත්‍ය සංඥා පදයි. ඒක ආනපාන. ඒක මරණ අනුස්සති ඒක ආනපාන. අර දුක් අර සුඛ වෙලා තියෙනවා. අර නිත්‍ය දේ සුඛ වෙලා. ඒක දුකට යද නිත්‍යං තන් දුක්ඛං තේරුම් අරගෙන දුක්ඛානුපස්සනා වැඩුවාම සුඛ සංඥාව පදහති වෙනවා. අනත් අනුපස්සනාව විපරණාම් ධම්මපන්නුපස්සනාව වැඩුවාම අට සංඥාව පජාති වෙනවා ඒ අනුව අස්මිමානේ හිතෙන් ඉවත් වෙනවා ඒ අනුව නිබ්බිදා වෙනවා මෙතෙක් කල අර නිත්‍යසේ සුඛසේ අත්තසේ බැඳුණු දේ දැන් බැම්මෙන් නිදහස් වෙනවා නිබ්බිදා කියන தත්වයටපත් වෙනවා මේ සියලු දේ අපි කරන්නේ නිබ්බිදා කියන தත්වය සාක්ෂාත් කරගන්න ඒක හෙට අනිද්දා ඉදිරි දවස් දෙකේ තුනේ කියන සියලු දේවල් වලින් හරය නිබ්බිදා කියන தත්වයටපත් වීමයි
ගෞරවනීය ස්වාමීන් වහන්ස ස්කන්ධ පම්බේදී එතන සිදුවෙන්නේ අර සක්කාය දිට්ඨිය විසි ආකාරයකට පංච උපාදාන ස්කන්ධයේ සිදුවෙන එක අපි දැකලා ඒක ප්‍රහාණය කිරීමමද
ඔව් ඒකම තමයි වෙන්නේ අතන දැන් අතන අර විසි ආකාර වූ සක්කාය දිට්ඨිය නිසා තමයි පංචස්කන්ධය උපාදානය කරගන්නේ දැන් අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඉවත් වුණ ගමන් අර විචිකිච්ඡාව කාම සක්කාය දිට්ඨිය නැති වෙනවා ආයතනික රටාව නැති වෙනවා ඒ අනුව පංචස්කන්ධයේ පංචස්කන්ධය හැටියට දකින්න තේරුම් ගන්නවා පරිහරණය කරන්න භාවිතා කරන්න පුළුවන්. ඒක නැතුව ජීවත් වෙන්න බැරුව දකිනවා. උපාදානය කර ගැනීමේ භයංකාරකම ආදීනව දකිනවා. මේක උපාදානය කරගත්තේ තමන්ගේ හිතෙන් අතෙන් නෙමෙයි. නොදැන අඥානකම දුක්ඛේ අඥානය. උපාදානය කර ගැනීමේ ඵලය සමුදය වීම. අනුසය බිහිවීම. පැවැත්මට බැඳීම සම්බන්ධ වීම. ඒක ලකිනවා. ඒක දැක්කාම පංචස්කන්ධයේ ඉබේම පංචස්කන්ධය හැටියට අර පරිහරණය කරන එච්චර.
ස්වාමිනන්ස මාර්ගයේ මේ මාර්ග හතරදිම ඔය දෙයම තමයි සිදුවෙන්නේ.
ඔය විදිහටමයි සිදුවෙන්නේ. මාර්ග හතරදිම ඕකමයි වෙන්නේ.
ස්වාමිනන්ස තව එක ගැටලුවක් තියෙනවා. ත්‍රිජකය ඒක සංකල්පයක්ද නැත්නම් ඒක පරම සත්‍යයක්?
ඒක පරම සත්‍යයක්. දැන් අත වශයෙන් උපනිෂද් ධර්මයේ ත්‍රිජකය සංකල්පයක් තිබුණා. ඒ උපනිෂද් ධර්මයේ තිබිච්ච ත්‍රිජකයයි බුද්ධ දේශනාවේ තියෙන මේ ත්‍රිජකයයි වෙනස්. දැන් බුද්ධ දේශනාවේ තියෙන කරජකය, මනෝමය කය, චිත්තජ කය, කය නෙමෙයි. කරජකය, චිත්තජ මනෝමය කය, චිත්තජ කය. ඒක අර උපනිෂද් ධර්මයේ තිබුණු ත්‍රිජකය සංකල්පයට වඩා හුඟක් වෙනවා. ඒ නිසා මෙතන දැන් ඔය හැම කෙනෙක්ගේ ගාවම හැම කුරා කුහුඹිය ගාවම ඔය කරජකය, මනෝමය කය, චිත්තජ කය තුනම තියෙනවා. නිවන් දැක්කහම දෙකක් නැති වෙනවා. කරජකය අලුතෙන් හදන්නේ නැ න උපජ්ජති. චිත්තජ කයද කරන්න දෙයක් නැ අකර්මණ්‍ය වෙනවා. නිෂ්ක්‍රීය වෙනවා. අකර්මණ්‍ය ඉබේම අහෝසි වෙනවා. මනෝමය කයට අර කර්ජකායක් නැතුවට කර්ම බීජ නැතිකොට බිමක් තැනක් ඕනේ නැහැ. මොකක්වත් ඒක ආපෝත්‍යජෝ ආයෝ පටවි වලින් සකස් වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ තියෙන ඔය කාය සංකල්ප, ත්‍රිජ කාය සංකල්පය දැන් අද යට ගිහිලා තනි ක්‍රම යටපත් වෙලා. කොහෙවත් කවුරුවත් දන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. දැන් මේ මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ. මේ ත්‍රිජකාය සංකල්පයේ නිවැරදිව දැනගත්ත පුද්ගලයෙක් මැරෙන්න බය වෙන්නේ නැහැ. ඇයි මැරෙන්නේ මොකද්ද? මේ තාවකාලිකව හදාගන්න අර කුණු එකතු කරගන්න හදපු මේ කූඩුව මැරෙන්නේ. ඔය කූඩුව මැරුණට මනෝමය කාය මැරෙන්නේ නැහැ. ඒකම තේරුම් ගත්තොත් කිසිම නියෙක් මැරණයට බය වෙන්නේ නැහැ. අපි මේ උපාදානය කරගත්ත අර පංචස්කන්ධය තමයි මැරෙන්නේ. අර බිම්බරිය ගතිය තමයි මැරෙන්නේ. ඉතින් ඒක තමයි මැරෙන්නේ. වෙන මොකක්වත් මනෝමය කාය නැති වෙන්නේ නැහැ. මොන මරණයක් වුණා. දැන් ওই මනෝමය කාය කූඩු කෝටි ප්‍රකෝටි ගානක් අද වෙනකොට හදලා තියෙනවා. එක කායයක් එක කූඩුවක්වත් අද තියෙනවද? නැහනේ. අපේ සීයලා ආච්චිලා ඔය ඔය කොම කූඩු එක උළුත් නැති වුණා. නමුත් ඒගොල්ලෝ නිවන් දැක්කේ නැත්නම් ඒගොල්ලෝ තාම කොහේ හරි ඉන්නවද නැද්ද? තාම දුක් විඳින්න ඉන්නවා. ඒක තමයි තේරුම් ගන්න. ඒ නිසා ඔය ත්‍රිජ කාය සංකල්පය බුද්ධ දේශනාවේ ඉතාමත්ම ගැඹුරු දෙයක්, ගැඹුරු තැනක්. බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවල කිව්වා, විශේෂයෙන්ම අර ච ධාතු විභංග සූත්‍රයේ තෝක කිව්වා කියලා කියනවා.
උපේක්ෂා
දැන් අර එදා කිව්වනේ අද උපේක්ෂාසිත විග්‍රහ කරනවා කියලා. දැන් මේ හිතේ දැන් මේ අපි මේ සියලු දේවල් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනකොට හැසිරීමෙන් අපිට ඇති වෙන්න ඕන ඇති විය යුත්තේ උපේක්ෂාව පූර්ණය වීමයි. දැන් අපි ගම්මු මෙත්තා, කරුණා, මුදිතා, මොකක්ද අවසාන එක? සත්ත බොජ්ජංග ගමු. මොකක්ද අවසාන උපේ මේ බොජ්ජංගය? උපේක්ඛා බොජ්ජංගය. ඒ වගේම දැන් පාරමිතාවලත් අවසාන පාරමිතාව මොකද්ද? ඒ නිසා යම්කිසි කෙනෙකුට මේ තමන්ගේ හිතේ මේ පැවැත්ම පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව, ජීවත් වීම පිළිබඳව, ඉතේ ඇති වෙන ප්‍රිය අප්‍රිය පිළිබඳව උපේක්ඛා සිට පූර්ණ කරගන්න පුළුවන් නම් එම්නම් සංකාර කෙරෙහි ඇති උපේක්ඛා ඥානිය පූර්ණ කරගන්න පුළුවන් නම් ඒක බුද්ධ ඥානයක්. ඒක සංකාර උපේක්ඛා ඥානිය බුද්ධ ඥානයක් හැටියට පූර්ණ කර ගැනීම. මේ උපේක්ඛා සිට එක පාට එකවරම පුතග්ජන පුද්ගලයෙකුට අර අපේක්ෂාවෙන් උපේක්ඛාවට එන්න බෑ. දැන් සියලු පෘථග්ජන පුද්ගලයෝ තුල තියෙන්නේ අපේක්ෂාවක්. මොකද්ද අපේක්ෂා? අර ප්‍රියමනාප දෙයට ඇලෙන්නේ මොකද? අපේක්ෂාවක්. අප්‍රිය අමිහිරි දෙයට ගැටෙන්නේත් අපේක්ෂාවක්. මනින්නේත් අපේක්ෂාවක්. ඒක නිසා මේ පෘථග්ජන තත්වයෙන් ආර්ය තත්වයට එනවා කියන්නේ උපේක්ඛාසිත පියවර පහකින් පූර්ණය වීමයි. සියලුම මිනිසුන්ගේ මිනිසෙක් හැටියට ඉපදුණු දහම ආගම ධර්මයේ නොදන්නා ඕනම කෙනෙක් ඔය පිටරටේ වල වුණත් කිසි බුද්ධ ධර්මයක් නැති කෙනෙක් වුණත් තියනවා ඒ පුද්ගලයාට අර සමාජයේ ඉන්න ගෙදර සම්නුරණුවල් නැතුව ටිකක් ඉවසලා විමසලා කටයුතු කරන්න උපේක්ඛා සිතක් තියෙනවා. ඒක දහමට ගැලපෙන උපේක්ඛාවක් නෙමේ. ඒකට කියනවා ගේහ සිතං උපේක්ඛා. එතකොට කිසිම දහමක් අර්ථයක් ධර්මයක් නොදන්න පුද්ගලයෙක් තුලත් තියෙනවා. ඒක ගේහ සිතං උපේක්ඛාව. ඒක මේ ජීවිතේ පාත්වගෙන යන්න ඕන පෘථග්ජන පුද්ගලයෙකුට උපකාර වන යම් උපේක්ඛාවක් තියෙනවා. ඒක ගේහ සිතං උපේක්ඛා. ඊට පස්සේ මේ දහම යම් කිසි කෙනෙක් අහලා දැනගත්තට පස්සේ ඒ ගේහ සිතං උපේක්ඛා තත්වයෙන් ටිකක් පිරිසිදු වෙලා නෙක්ඛම්ම උපේක්ඛා කියන තත්වයට පත් වෙනවා. නිකාම උපේක්ඛා ඔය සංස්කෘත වචනයක් දාලා තිනා නයිස්ක්‍රම්ම කියලා. නයිස්ක්‍රම්ම නෙමෙයි මේක, අර කාමෙන් නිදහස් වීමේ, පාපෙන් වරදෙන් නිදහස් වීමේ උපේක්ඛා සිතට කියනවා නෙක්ඛම්ම උපේක්ඛා. ඒක අර ආනපාන සති සමාධිය පොඩ්ඩක් හෝ දවසක් හෝ වැඩි වූ පුද්ගලයෙක් තුලත් නෙක්ඛම්ම උපේක්ඛාව ඇති වෙනවා. ඒ නිසා ආර්ය ශ්‍රාවකයෙක් තුල මුලින්ම ආනපාන සති සමාධිය හෝ මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, ත්‍යාගානුසති, සීලානුසති, ඔය දසානුසති වලින් මොනවා හෝ වඩනවා නම් ඒ පුද්ගලයා තුල මුලින්ම නෙක්ඛම්ම උපේක්ඛාව. ඒ කියන්නේ අර අන්තවාදී අන්තගාමී ලෙස තණ්හාවෙන්, කාමයෙන්, ආශාවෙන්, ආස්වාදයෙන් නිදහසීමේ කැමැත්ත ඇති උපේක්ඛා සිට නෙක්ඛම්ම උපේක්ඛා. ඒක නිකාම්ලාභී උපේක්ඛාව කියලත් කියනවා. ඒ පුද්ගලයා සෝතාපට්ටි මාර්ගයට පත් වෙනවා. නෙක්ඛම්ම උපේක්ඛාව පූර්ණ වීමත් සමග සෝතාපට්ටි මාර්ගාංග පූර්ණය වෙනවා. අර ගේහසිතං උපේක්ඛාවේදී සෝතාපට්ටි මාර්ග පූර්ණ වෙන්නේ නැහැ. ඒ සෝතාපට්ටි මාර්ග පූර්ණ වීමෙන් යනකොට ඒ නෙක්ඛම්ම උපේක්ඛාව එකපාරටම සේක උපේක්ඛා කියන තුන්වෙනි අවස්ථාවකට සෝතාපට්ටි ඵලයටපත් වීමෙන් සේක උපේක්ඛා කියන තත්වය. සේක කියන්නේ කෙලෙස් කපා දැමීමට සිටේ ඇතිවන හැකියාව, ශක්තිය තියෙන උපේක්ඛාව සේක උපේක්ඛා. සේක උපේක්ඛාවේදී කරන්නේ කෙලෙස් කපා දාන්න පුළුවන්. එතකොට සෝතාපට්ටි ඵලයට එනකන් සේක උපේක්ඛාව කෙනෙක් තුල ඇති වෙන්නේ නැහැ. තියෙන්නේ එක්ක නෙක්ඛම්ම උපේක්ඛා, එක්ක ගේහසිතං උපේක්ඛා. එතකොට සෝතාපට්ටි ඵලයට පත් වූ උත්තමයා ඊළඟට කෙලෙස් කපමින්, කෙලෙස් දවා තවමින් මේ මාර්ගයේ මාර්ගචර්යාව අනුගමනය කරනවා. සෝතාපට්ටි ඵලයටපත් වීමේදී ජීවත් වෙන කාලය තුනත්, සකදාගාමී මාර්ගයේ ඵලයේදී, අනාගාමී මාර්ගයේ ඵලයේදී, අරහත් මාර්ගයේදී ඒ ආර්ය උත්තමයා කෙලෙස් කපමින් කැමැත්තෙන්ම කෙලස් කපමින් ගමන යනවා, මාර්ගචර්යාව පූර්ණේ කරගන්නවා, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, වොජ්ජංග ධර්ම වඩනවා. එකසේක උපේක්ඛා. අරහන්ත මාර්ගයේ අවසාන මොහොත දක්වාම තියෙන්නේ සේක උපේක්ඛා. ඒ කියන්නේ එන එන කෙලස් කපා දැමීමේ උපේක්ඛා සිට. ඊට පස්සේ අරහන්ත මාර්ගයේ අවසානයේදී අරහන්ත ඵලයට පත් වුණාම තවත් කෙලස් කපන්න ඉතුරු වෙලා නැහැ. එතෙන්දී ඒ ආර්ය ශ්‍රාවකයාගේ උපේක්ඛාව න සේක උපේක්ඛා. න සේක උපේක්ඛා. ඒක අග්‍ර වූ තත්වයයි. න සේක අග්ග. න සේක අග්ග තත්වය විග්‍රහ. ඊට පස්සේ අරහතුන් වහන්සේ උනාට පස්සේ අරහතුන් වහන්සේ ජීවත් වෙලා ඉන්න මුළු ජීවිත කාලය තුළම ඒ අරහතුන් වහන්සේගේ ක්‍රියාත්මක වෙන්නේ අරිය උපේක්ඛා. එතකොට උපේක්ඛාව මේ වගේ ක්‍රමානුකූලව සංඛාර උපේක්ඛා ඥානය පූර්ණේ වෙනවා. පියවර පහකින් සේක උපේක්ඛා. අර බෝසත් කාලේ තිබුණේ සේක උපේක්ඛාව. බෝසත් වරුන්ටත් සියලු දෙනාට තියෙන සේක උපේක්ඛා. අඩු ගන්න එකම උපේක්ඛාවක් නැහැ. ඊට පස්සේ අර සෝතාපට්ටි මාර්ගයේදී නෙක්ඛම්ම උපේක්ඛා ඵලයටපත් වුණාම සීක උපේක්ඛා ඵලෙදී සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහන්ත මාර්ගය දක්වා සීක උපේක්ඛා කෙලස් කපමින් නිවනට මග යන උපේක්ඛාව සීක උපේක්ඛා. අර සීක උපේක්ඛාව කෙලස් කපලා අවසානයි, කපන්න කෙලස් නැහැ. ඒක නිසා න සීක උපේක්ඛා කියන රත්වයටපත් වෙන අරහතුන් වහන්සේ. ඊට පස්සේ අරහතුන් වහන්සේ ජීවත් වෙන මුළු කාලය තුළම උපේක්ඛාවෙන් මුළු ජීවිත කාලයම ගෙවනවා. ඒ නිසා මේ උපේක්ඛාසිත පූර්ණ වීම තමයි නිවන. ඒ විදිහටත් විග්‍රහ කරන්න පුළුවන්. ඔකත් මාර්ගය. ඔකත් පියවර පහක්.
අවසරයි අරහතුන් වහන්සේ. සමහර දවස් වලට කීනෙන් මේ ආනපාන කරනවා දකින්නවා.
හරියට කරනවා නම් හීනෙන් කළත් කමන්නේ. හරියට කරනවා නම් හීනෙන් කළත් කමන්නේ.
තව ප්‍රශ්නයක්
තියෙනවා. වැරදියට හුස්ම ගැනීම පිට කිරීම කරනවා නම් ඒක වැදන්න.
තව ප්‍රශ්නයක් තියෙනවා මේ පටික්කුල මනසිකාර පබ්බ ධාතු මනසිකාර පබ්බ අනුපස්සන කරනකොට මේ මුළු කයම සිසිල් වෙලා ගියා දවස් එකක්.
ඔව් එහෙම වෙනවා. මොකෝ මේ නිත්‍ය සුඛාත් ඉවත් කරාම අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුපස්සනා වෙනවා. මෙතෙක්කල් මේ ඝන සංඥාවක් දුව සංඥාවක් හැටියට දැක්කදී මේක එහෙම සත්වයේ පුද්ගලයේ සංකල්පයකින් නෙමෙයි දකින්නේ, මේක ඇත්ත ඇටි හැටියට දකින්නවා. එතකොට එහෙම වෙන්න පුළුවන්. ඔව්. ඒක ළම යථා භූත ඥාන දර්ශන. ඒක හරි. ඒක හොඳයි.
දීර්ඝයි ඔබ වහන්සේට.
අවසරයි අරිහතුන් වහන්ස. නෙක්ඛම්ම සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකුට නෙක්ඛම්ම උපේක්ඛාව සාක්ෂාත් කර ගැනීමට අර බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන ස්ථානවලට
යෑම තාම දැන් බුද්ධ ශක්තිය අනුගත වෙන්නේ ඉසලා සද්දස්ස කුල බුද්දස්ස කියන තත්වයේදී තියෙන නෙක්ඛම් උපේක්ඛාව.
එතකොට අර
බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන සේක උපේක්ඛාවට එන්න.
බුද්ධ ශක්තියට අනුගත විය යුතුමයි
සේක උපේක්ඛාව නෙක්ඛම් උපේක්ඛාව තියෙනකොට. ඒ කියන්නේ සද්දස්ස කුල බුද්දස්ස කියන පුද්ගලයා හේතුඵල ධාමයට බහා ගලපා බලා නාවිනියට රතුනා බලන්න බලහම පුද්ගලයා ඒ පුද්ගලයා නෙක්ඛම්ම උපේක්ඛා සිටින් ඉන්නේ. ඒ නෙක්ඛම්ම උපේක්ඛා සිටු තියෙන පුද්ගලයා අර බුද්ධ ශක්තියට අනුගත වුණොත් එකපාරට සේක උපේක්ඛාව දසඥාන සංවේදඥාන වෙනවා. දසඥාන සම්පන්න වෙනවා.
අරිහත් මහන්සේ එතකොට ඒ ස්ථාන හතර දැක බලා ගන්නකම් ඒ සේක උපේක්ඛාවට පතේ නොහැකි.
දැක බලා ගන්නකම් නෙමේ ඒ ස්ථානවලට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන. දැන් බුද්ධ ශක්තිය තියෙන්නේ කොහෙද මේ විශ්වයේ? ඒක අර Google Map එකේ පැහැදිලිව පෙන්නවා බිම්බර ගතිය අඩුම තැන බුද්ධ ශක්තිය තියෙන තැන. ඒ කියන්නේ දැන් අර ත්‍රිජගාය සංකල්පය යටපත් වෙලා තිබුණ නිසා මේ අතීත පිරිනිවන් පාවදාල සියලු බුදුවරුන්ගේ සියලු පච්චේක බුදුවරුන්ගේ සියලු අරහත් බුදුවරුන්ගේ චතුරාර්ය සත්‍ය බුදුවරුන්ගේ මනෝමය කාය එක තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒ කේන්ද්‍රගත වෙච්ච තැන තමයි බුද්ධ ශක්තිය තියෙන්නේ. ඒ නිසා අපේ ගෞතම බෝසත්තුමා අවුරුදු 6ක් එක එක තැන්වල දුෂ්කර ක්‍රියා කර කර කරක් ගැහුවා. එන්න බැරි වුණා මේ බුද්ධ ශක්තිය තියෙන තැනට. ඒකත් යම් ධර්මතාවයක්, නියාම ධර්මයක්. අර ධර්මතාවයෙන් අර දෙන්න ආව ගමම බුද්ධත්වයට පත් වුණා. බැරිලා තව අවුරුදු 10ක් ඔතෙන්ට නැවිත් වෙන වෙන තැන්වල ඇවිද්දා හිටියනම් තව අවුරුදු 10ක් පරක්කු වෙනවා. ඒ වගේ තමයි Tamanටත් මේක දැනගෙනත් මේක හරියට තේරුම් ගන්නකනත් මේ සද්දස්ස කුල පුත්තස්ස තත්වයට පත් වුණාට පස්සේ අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන බව තේරුම් නොගත්තොත් තවදුරටත් කල් ප්‍රමාද වෙනවා. අර සද්දස්ස කුල පුත්තස්ස දසනියානං සංවේදනියානං වෙන එකයි වෙන්නේ. ඒ නිසා අර කොහොම හරි ධර්මතාවයකුත් තියෙනවා. හැබැයි Tamanටත් දැනීමකුත් තේරීමකුත් ලබා ගන්න ඕන. මේ බුද්ධ ශක්තියට අනුගත වෙනවා කියන්නේ මොකද්ද කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඒක Tamanට දැනුණ නමුත් ඒ කම්මාවරණ තියෙන නිසාද ඒ ස්ථානවල
ඔය කම්මාවරණ තියෙනවනම් අතෙන්ට යන්න හිටින්න. යන්න දෙන්නෙත් නැහැ. දැන් අපි හිටමු කොන්න දැන් යන්න ලෑටි වෙලා ඔක්කොම කණ්ඩායමත් එක්ක යන්න හදනවා. මොන හේතුවක් නිසා අර අර බස් එකට නැගින්න බැරි වෙනවා අර කම්මාවරණ තියෙන නිසා. එතෙන්ට යවෙන්නේ නැහැ. ඒ අර තාම කම්මාවරණේ තියෙනවා. සමහරට මුළු ජීවිත කාලයම යවෙන්නේ. සමහරට ඒකට යන්න හිතාගෙන ඉන්නවා හිතාගෙන ඉන්නවා ලෙඩක් හැදුනම මොකක් හරි මැරෙන කම්ම යන්න වෙන්න. කොච්චර සද්දස්ස කුල පුත්තස් වුණත් බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. ඒක ධර්මතාවය. ඒක නියාම ධර්මය. ඒක කර්ම නියාමය. එහෙම වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
ඒ වයින් මිදීම සඳහා අර ණයගනු දෙනුව දීර්ඝව කිරීම.
ඔව් ඒ වගේ කරාම අර කම්මාවරණ වලින් කොටසක් මිදෙනවා.
එහෙම ඔබ හන්සිට දීර්ඝය සම්පත ලැබේ.
අති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මේක මගේ සිත සම්බන්ධව ප්‍රශ්නයක් ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ හිත අතීතයේ සිදුවීම් වලටමයි යන්නේ
නිතර ඒක තමයි අහෝසින් අතීතමත් දාන
එහෙමයි අපේ හැමදෙන්නේ
අහෝසි වූ අතීතයේ තුර මත් වෙලා ඒකෙන් එතන දිට්ටිගත වෙනවා
නිතර නිතර දකින්න දෙයටමයි හිත යන්නේ කවදාකවත් ගියපු නැති තැන වලට හිත ගිහිල්ලා නැහැ අපේ හැමදෙන්නේ කවදාවත් දැකපු නැති කෙනෙකුට හිත ගිහිල්ලා නැහැ අපේ හැමදෙන්නේ
ඒක තමයි කිව්වේ අතීතයේ දැක්ක ඇහුව වින්ද දේවල් වලටමයි යන්නේ ඒකම තමයි බහුලවම පෘථග්ජන පුද්ගලයෝ අතීත අහෝසින් අතීත මද්දානම්මයි.
එතකොට අපේ හැමදෙරේ
ඒකනේ ඒක පළවෙනිම කිව්වේ.
මට දැනගන්න අවශ්‍ය අපේ හැමදෙරේ මෙන්න මේකයි. එතකොට අපේ හැමදෙරේ හිත දුරන් ගමන් ඒකතරන් අසරීරන් ගුහාසයන් කියලා දිනවා අපේ හැමදෙරේ. එතකොට මම කල්පනා කරලා බැලුවා අපේ හැමදෙරේ ශරීරය ඇතුලේ මොලේ හෝ හදවත ඇතුලේ මතක පරිසරයකටවත් එනවද කියලා අපේ හැමදෙරේ මොකද අනාගතේ දැකපු නැති දෙයකටවත් එහෙම නැත්තම් කවදාකවත් නොගියපු තැනකටවත් කවදාකවත් දැකම නැති කෙනෙකුටවත් හිත ගිහිල්ලා නැහැ අපේ හැමදෙරේ. ඒක නිසා මම මෙතනදී අසරණයි අර වෛද්‍ය විද්‍යාවනුව කියන අපේ හැමදෙරේ උඩු හිත ශරීරයෙන් ඉවත් වුණාවලු නිින්ද යන්නේ කියලා ඒක ඇත්තද නැද්ද නැහැ. ඒකත් අපේ හැමදෙරේ දැනගන්න අවශ්‍යයි. ඒ වගේම යටි හිත ශරීරයෙන් ඉවත් වුණාම මිය යනවා කියලා. එතකොට මෙතනදී අසරණයි අපේ හැමදෙරේ යන්නේ. ඒක නිසායි මේ
මොකද්ද යටි හිත?
ඔය
ඒ වෛද්‍ය විද්‍යාවට අනුව තමයි මේ උඩු හිත යටි හිත අරවා මේවා තියෙන්නේ. මේ බුද්ධ දේශනාවට අනුව හිත දෙකක් නෑ උඩ හිත යටි හිත කියලා තියෙන්නේ එක හිතයි. තේරුණාද? අර අජ්ජත්තං වා බහිද්ධාවා. අජ්ජත්තං වා බහිද්ධාවා කිව්වත් එක හිතයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ওই හිතම තමයි ඔය දුවන්නේ. ওই හිතම තමයි අර විඥානය හැටියට ක්‍රියාත්මක. ওই හිතෙන්ම තමයි අර ඥානය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ওই හිතම තමයි ප්‍රඥාව හැටියට පිරිසිදු වෙලා ක්‍රියාත්මක වෙන්නේ.
එතකොට අපි හැමදෙම ආහනක දැනගන්න කැමති අපි හැමදෙම හිත දුවනවාද නැත්නම්
හිත දුවනවා නෙමෙයි දැන් දුවනවා කියන එකේ තේරුම අත වශයෙන් මේක ධූරං ගමං. දැන් ওই මාත්‍ය උතන වීඳන් දැන් ගෙදෙට්ට හිත යවන්න පුළුවන්ද? පුළුවන්. අතීතයට යවන්න පුළුවන්ද? පුළුවන්. හෙට කරන වැඩක් අනිද්ද කරන වැඩක් අනාගතයට යවන්න පුළුවන්ද? පුළුවන්.
පුළුවන් අපි හැමදෙම ඒකට කවදාකවත් ගියේ නැති තැනකට යවන්න බෑනේ අපි හැමදෙරනේ.
ඒත් පුළුවන්. ඒත් එහෙමත් වෙනවා. අතීතයේ කවදා හරි මේ ජීවිත කාලේ නොකලට අතීතේ යම් තැනකට ගියා නම් ඒක හිතේ මතක තිබුණා නම් තදූපයන් පටිච්ච නම් එහෙමත් යවන්න පුළුවන්. හිත පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න අර බුබ්බේ නිවාස අනුස්සති ඥානය ලැබෙන්නේ ඒකයි. දැන් මේ වැහිලා තියෙන නිසායි බුබ්බේ නිවාස අනුස්සති ඥානේ නැත්තේ. අපේ උපත විතරක් නෙමේ සමහර විටක දැන් ඔය අවුරුදු 10 15 වෙනකන් දේවල් මොකවත් මතක නැහැ. ඒවත් වැහිලා යනවා. ඒවත් අතීතයට ගියා.
එතකොට අපි හැමෝටම ආර්යවතුන් වහන්සේට ඒක පේනවා
ඇති. ඒක මෙහෙමයි. ඒක යහපත් කාටත් Tamanට හෝ අනුන්ට හෝ යහපතක් ප්‍රතිඵලයක් හොඳක් කියන්න ඕන නම් ඒකට යන්න පුළුවන් කරන්න පුළුවන් නැන්නයි යන්න. දැන් තරහකාරයෝ හොයන්නේ නැහැ බුබ්බේ නිවාස ඥානෙ. ඒවා තරහා ගන්න පලි ගන්න ඒවට යන්නේ නැහැ. හැබැයි ඒවට යනවා කාට හරි යහපතක් වෙන දෙයක් මතු කරන්න පුළුවන් නම් ධර්මයේ විකෘති කරපු පුද්ගලයා විකෘතිකලයේ මෙහෙමයි කියලා කියන්න යනවා. ඒක කියන්නේ ද්වේෂයකින් වෛරයකින් නෙමේ මේ ඉදිරියේ වර්තමාන අද සමාජයේ ඉන්න අයට ඇහැපාදන්. ඇහැපාදන්න අවශ්‍ය වෙන දේ කියනවා වහලා තියෙන දේ විවෘත කරලා දෙනවා.
වහන්සේ දීර්ඝායුෂ වේවා අපේම
ගෞරවණීය අරහතුන් වහන්ස මට දැනගන්න ඕමනයි කාලයක් තිස්සේ හිතේ මුල් බැහැගෙන තියෙන නිරන්තරයෙන්ම හිතට එන අනවශ්‍ය සිතුවිල්ලක් ආනපාන ක්‍රමයෙන් කොහොමද අපි ඉවත් කරගන්නේ කියලා.
ඒකේ ආදීනවානිසංශ දකින්න ඕන. පුළුවන් තරම් ඒකේ ආදීනවානිසංශ දකින්න ඕන. ඒක Tamanට ඒ සිතිවිල්ල නිතරම එන එකෙන් Tamante ලැබෙන්නේ යහපතක්ද අයහපතක්ද? අයහපතක් වෙනවා නම් එයාර අතීතයට යනවා නම් අතීතය තුලම ඉන්නවා නම් Tamante වර්තමානයේ තුල ඉන්න කරදරයක් බාධකයක් වෙනවා නම් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තාම අපිට පුළුවන් වෙනවා ඒක මොකක් හරි ආවරණයක්. ඒක නිසා දැන් අපි හිතමුකෝ ඔයාගේ හිතට අතීතයේ එන්නේ අතීතයේ ඔයා කවුරු හරි පුද්ගලයෙකුට මොකක් හරි වරදක් කෙරුවා එක්ක නායක මැරුවා ගෙම්බෙන් මැරුවා කියලා මේකම නම් හිතට එන්නේ මොකද කරන්න ඕන? අර කරුණු හතර කමා කරගෙන පින් දීලා මෛත්‍රිය වැඩුව ගමන් ඒක දවස් හතක් යනකොට ඒක සාමුලින්ම හිතෙන් අයින් වෙනවා.
හරි අතුන් වහන්සේ කවදාවත් නොකරපු දෙයක් නිකන් සිතුවිලි වලින් එනවා නම් ඒක
මේ ජීවිත කාලේ නෙමෙයි මීට ඉස්සෙල්ලා ජීවිත කාලේ කරලා තියෙන තදූපයන් පටිච්ච වෙලා මුල් බහලා තියෙනවා හිතේ.
ඒක ඉවත් කරගන්න
හොඳක් වෙන්න පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්. ඒකත් වැඩක් නෑ. ඒකත් අතීතං අහෝසින් අතීතමත් දාන. ඒකත් අහෝසී වූ අතීතයට ගිය වැඩක් නැති හරයක් නැති දෙයක්. ඒකෙන් මතක තියා ගැනීමෙන් Tamanට හෝ අනුන්ට හෝ ප්‍රතිඵලයක් යහපතක් හොඳක් නැත්නම් ඒකත් අමතක කරලා දාන්න ඕන. අමතක කරන්න බැරි නම් අර කම්මාවරණයට හේතු වෙන දේවල් ඒක සීපත් වෙනකොටම පින් දීලා කමා කරගෙන මෛත්‍රී වඩලා ඒ කම්මාවරණය මිදී නිදහස් වෙන්න ඕන.
මාංශික දීර්ඝායු වේවා.
අවසරයි අරහතුන් වහන්ස චාගෝ පටිනිස්සග්ගෝ කියන එකේ තේරුම පොඩ්ඩක්.
දැන් ඔතන තියෙනවා චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලය පියවර පහක් තියෙනවා. ත්‍යාගෝ කියන්නේ පරිත්‍යාගෝ. අපි සිංහලෙන් පරිත්‍යාග කියන්නේ මොකද? දැන් මේ සිංහලෙන් නම් පරිත්‍යාග කියන්නේ Taman සතු දෙයක් අනුන්ට දෙ. ඒක නෙමෙයි ත්‍යාගෝ කියන්නේ පරිත්‍යාගෝ කියන්නේ පූර්ණ වශයෙන් අත්හැර යන අත්හැර දැමීම. පූර්ණ වශයෙන් දෙන දේ පූර්ණ වශයෙන් හිතෙම අත්හැරලා දෙන්න ඕන. තේරුණාද? පරිත්‍යාගෝ, ත්‍යාගෝ පරිත්‍යාගෝ. පූර්ණ වශයෙන් අත්හැරලාමයි දෙන දේ දෙන්න ඕන. ඊට පස්සේ පටිනිස්සග්ගෝ. ඒ දුන් දෙයට තිබුණු පින්කමක් කරගත්තත් ඒ පින්කමටත් තියෙන බැඳීම පටි නිස්සග්ගෝ. ඒකට අපි මේ බැඳි ගලෝලා ඒකෙ මිදී නිදහසලා අර සංසග්ග වෙලා තියෙන එක නිස්සග්ග කරන්න ඕන. ඒක නොබැඳින්න ඕන. ඒකට නොඇලෙන්න ඕන. ඊට පස්සේ මුත්‍ති. ඒකෙන් මිදි නිදහස් වෙන්න ඕන අනාලියෝ. ඒකට ඇති කරගත්ත ඇල්ම ආලය උපාදානය තමයි අර ගෙට ගන්නෙ. ඒ ගෙට ගැනීම නවත්තනවා අනාලියෝ වුණාම ඒ අනුව අශේෂ විරාග නිරෝධෝ වෙනවා. දැන් විශේෂයෙන්ම පින්කමක් කරගත්තාම අපි ඒ පින්කම ජාගෝ පටිනිසග්ගෝ මුත්‍යානාලයෝ අශේෂ විරාග නිරෝධෝ කරන්න ඕන. කළොත් කුසලයක් වෙනවා, නොකළොත් පුණ්‍යාභි සංකාරයක් ඇහිලා තමන්ගේ සංසාර දික් වෙන්න ඒ පින හේතු වෙනවා. ඒ වගේමයි පවකුත්, ඒ වගේමයි වර්ධකුත්, ඒ වගේමයි අකුසලයකුත්. ඉතින් ඒක නිසා සියලු දේ ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාග නිරෝධෝ.
අරහතුන් වහන්සේ මේ දැන් තමන්ට ත්‍යාගයක් ලැබෙනකොට
තමන්ට
දැන් ත්‍යාගයක් දෙනවනේ කවුරු හරි අපිට. ඒ ත්‍යාගයක් අපි ලබා ගත්තාම ඒකටත් ණයෙන් නිදහස් වෙන්න ඕනද?
ඔව්, ණයෙන් නිදහස් වෙන්න ඕනේ. ඒකටත් තමන් ඒ ණය අර ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් හෝ මොකක් කරු දුන්නාම තමන් කළාම උදව්වක්. එයාටත් අපි ඒකට දැන් නිකන් සිංහලෙන් නම් ස්තුති කරනවා විතරයි කරන්නේ. නමුත් අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. ඒ අනුව එයාට විතරක් නෙමෙයි, එයාට ඒවට උදව් කළ උපකාර කළ එයාව හැදූ වැඩූ ඥාති මිත්‍රාදීන්ටත් සියලු දෙනාට පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න ඕන. එතකොට නයෙන් මිදී නිදහස් වෙනවා. ඒකත් නැවත ජාගෝපටි නිසග්ගෝ මුත්‍ති අනාලයෝ කියන එකට අදාළයි.
නමස්කාර වේවා රහතුන් වහන්සේ.
අවසරයි රහතුන් වහන්සේ. අපි ධර්මදේශනාවට ප්‍රථම දේවාරාධනාවක් කිරීම ආරම්භ වුණේ කොයි කාලයකද? ඒක කරන්න හේතු මොනවාද කියලා.
ඒක දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඒක තියෙනවා. ඒක දේවතා ආරාධනය බුදුහාමුදුව බුද්ධත්වයට පත් වුණු මොහොතේ ඉඳන්ම ධර්මයේ දේශනා කරන මුල් අවස්ථාවෙම මේක ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ අපි ඔය කණෙන් අහන දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරද්දී මිනිසු කී දෙනාද හිටියේ? 5 දෙනා. තව කී දෙනෙක් මිනිස් නොවන දෙවිදේවතාවෝ හිටියද? බොහොම ලොකු විශාල පිරිසක්. එතකොට අර මිනිස්සු 5 දෙනයි ඇහුවේ, 5 දෙනෙන් එක්කෙනයි මගඵල ලැබුවේ. නමුත් දෙවියෝ කී දෙනෙක් මගඵල ලැබුවද? එතෙන්දි හිතාගන්න බැරි තරමක් දෙවියෝ සද්දං සුච්චා දේව මනුස්සාවේසුණා. දේවතා ආරාධනයක් කිරීමේ පරමාර්ථය පැහැදිලිවම අර සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සමන්තා චක්කවාලේසු සමස්ත චක්‍රාවාටය තුළම මේ අපේ චක්‍රාවාටය තුළ පමණක් නෙමේ දස දහසක් සක්වල යම්කිසි කෙනෙක් අත්‍රා ගච්ඡන්තු එහාට මෙහාට ගමන් කරන ඒ දෙවියෝ ඉන්නවනම් අත්‍රාගත්තන් සුදේවතා සද්දම්මං මුනිරාජස්ස. මේ මුනිරාජස්ස කිව්වේ මේ සද්දම්මං, මේක අර සද්දෝ හෝති, හිත පැහැදෙන, හිස ප්‍රතාදයට පත්වන, හිතේ කිලුටු ගති කෙලෙස් ගති නැති වෙන මේ ධර්මය ශ්‍රවණය කරන්නට ආරාධනා කරනවා. එතකොට අපි එහෙම ආරාධනයක් කළේ නැත්නම් මේ එහාට මෙහාට අහක යන දෙවි දේවතාව දන්නේ මේ වන කියනවා කියලා. ඒක නිසා අපි මිනිස්සුන්ට වගේම දෙවියන්ටත් ආරාධනා කරනවා මේ බණ අහන්න. එතකොට මෙහෙම මේ ආරාධනා කළාම මේ කෙනෙක් හැබැයි බණ විතරයි දෙවියෝ අහන්නේ. බහ එහෙම අහන්නේ නැහැ. ඔය රේඩියෝ වල, ගුවන් විදුලි වල, බෞද්ධ චැනල් වල කියන්නේ බහ ඒ වහන්න දෙවියෝ එන්නේ නැහැ. ඒවා බණ නැහැ. භවනසන ධර්මයක් කියවන. භවනසනවා කියන්නේ නිවනට උපකාර වන ධර්මය කියනවා නම් බුදුහාමුදුරුවෝ සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම්. අර මොක්ක විමුක්තිය පරිමුච්ඡති, පූර්ණ වශයෙන් විමුක්තියට උපකාර වන ධර්ම දේශනාවක් අහන්න පමණයි දෙවියෝ එන්නේ, දෙවියන්ට ආරාධන. එතකොට අර මේ සග්ග මොක්කදම් නොවන බණක් අහන්න, බහක් අහන්න දෙවියෝ එන්නේ නැහැ. දෙවියෝ දන්නවා මිනිසුන්ට වඩා හොඳට මේ කියන්නේ බනද පහද කියලා. දේවතා ආරාධනය කළත් දෙවියෝ පොඩ්ඩක් තප්පරයකට විතර නැවතිලා ආ ඔය කියන්නේ බහයක් කියලා යනවා. ඒක වැඩක් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දන්නවා හරියටම තීරණය ගන්න ඒගොල්ලෝ මේ බන කියන්නේ එක්ක බහ කියන්නේ. ඔය සමාජයේ හදන ඔය මිනිසුන්ව විවේචනය කරන ඔය වැඳුම් පිදුම් යදුම් පැතුම් කරන ඔය උස්ම ගන්න පිටකරන ඒවා කියන ඒවා අහන්න දෙයියෝ එන්නේ නැහැ. දෙයියෝ ඒවා 100%ක් දන්නවා මේවා බන මේවා බහ කියලා. ඒකින්ද දේවතා ආරාධනයක් කරන්න ඕන කවුරුත් කරනවා. නමුත් බන කිව්වොත් දෙවියෝ නැවතිලා අහනවා, බහ කිව්වොත් දෙවියෝ පැනලා යනවා.
අවසරයි ගෞරවණීය මහන්සේ, මට පැහැදිලි කරලා දෙන්න කරුණා කරලා. ආහාරේ මතඤ්‍යතාවය කියන්නේ මොකක්ද කියන එක.
ආහාරේ මතඤ්‍යතාවය කියන එක එක ඒකෙන් විතරක් තේරුම් ගන්න බෑ. මේ ආහාරේ මතඤ්‍යතාවය එක්කලා තවත් කරුණු පහක් විග්‍රහ කළා. මෙතෙන්දී බස්සාරාමතා, කම්මාරාමතා, බස්සාරාමතා, නිද්ධාරාමතා, ආහාරේ මතඤ්‍යතා, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ, සංගණීකාරාමතා කියලා හයක්ම විග්‍රහ කළා. මේ හයෙන් එකක් වැදගත්ම එක තමයි ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ. ඒ කියන්නේ අපි මේ කම්මාරාමතා කියන්නේ අර කාය කර්ම. බස්සාරාමතා කියන්නේ බහෙන් වචනයෙන් කරන රමණය කිරීම. රාමතා කියන්නේ මේ පැවැත්මට හේතු වෙනදී තමයි කම්මාරාමතා, බස්සාරාමතා, නිද්ධාරාමතා. ඒ වගේම ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ තමයි පැවැත්මට උපකාර වෙන්නේ. ආහාරේ අමතඤ්‍යුතෝ තමයි පැවැත්මට උපකාර වෙන්නේ. සංගණිකාරාමතා තමයි මේ සංසාර ගමන දිගටම පවත්වන්න අර ගෑවි ගෑවි හේතු වෙවි යන එක සම්බන්ධ වෙන එක බද්ධ වෙන එක තමයි සංඝනිකාරාමතා. ඒක තියෙන්නේ නිකං ගයන්න. සංඝ කිව්වොත් සංසාර සම්බන්ධය ගහලා බිඳලා කඩලා කපලා ඉවත් කිරීම සංඝ. නිකං ගයන්න දැම්මොත් සංඝ, රාගය ද්වේෂය මෝහය සංඝ කියන්නේ ගැවෙනවා. ඉතින් ඒක නිසා මේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ, ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ කියලා දෙපැත්තක් තියෙනවා. යම් කිසි කෙනෙක් අර ඇහැ කන නාසය දිවකය මන කියන හය ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න පුළුවන් නම් ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ, ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න බැරි නම් ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ. ඒ අනුව ආහාරයේ මතඤ්‍යතාව ඔය හයෙන්ම දොරවල් හයෙන්ම ගන්නේ ආහාර. විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස්ස ආහාර, කබලින්කාර ආහාර හතරම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්ම උරාබුනවා, පානය කරනවා. ඇහෙන් රූප පානය කරනවා, කනෙන් ශබ්ද රූප පානය කරනවා, නාසයෙන් ගන්ධ සුවඳ රූප පානය කරනවා, දිවෙන් රස රූප පානය කරනවා, කයෙන් පොට්ටබ්බ පහස රූප පානය කරනවා, මනසෙන් ධම්ම රූප පානය කරනවා. මේ පානය කිරීම සීමාවක් නැහැ, කෙලවරක් නැහැ, තේරුමක් ඇතුව නෙමේ කරන්නේ. ඒ නිසා අර ආහාරේ මතඤ්‍යතාවක් නැහැ, අමතඤ්‍යතාවක් තියෙන. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ හයම එකටම දැනගත්තොත් කම්මාරාමතා, බස්සාරාමතා, නිද්ධාරාමතා, සංගණිකාරාමතා, ඉන්ද්‍රියේසි අගුත්තද්වාරෝ, ආහාරේ අමතඤ්‍යතෝ, ඒ පුද්ගලයා අනිත් පැත්තේ හයක් දැනගන්නවා. අර කම්මාරාමතාවලින් මිදී නිදහස් වෙන, බස්සාරාමතාවලින් නිද්ධාරාමතාවලින් මිදී නිදහස් වෙන නම් මේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ ආහාරේ මතඤ්‍යතාව ඇති කරගන්න ඕනේ. එතකොට සංගණිකාරාමතාවලිනුත් මිදී නිදහස් වෙනවා. මේක බුදුහාමුදුරුව පැහැදිලිව සූත්‍රයක් හැටියට මේ දෙපැත්ත විග්‍රහ කළා. ඒ නිසා අර ආහාරේහි මතඤ්‍යතාව කියන එක එකක් හැටියට විතරක් තේරුම් ගන්න, තේරුම් කරලා දෙන්න, නිවනට උපකාර වන විදියට තේරුම් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඔය පහම තම බැඳිච්ච දේව.
පැහැදිලි.
දැන් මේ අපි හිතන ආහාර කියන දැන් සිංහල මිනිහෙක් ආහාර කිව්වොත් ඔය කටින් ගන්න කෑම විතරයි. අර ඇහෙන් උරාබන රූප නැහැ, පානය කරන රූප නැහැ. කනෙන් පානය කරන රූප, ලබ්ද රූප නැහැ. නාසයෙන් පානය කරන ගඳ සුවඳ රූපත් නැහැ. ඒක නිසා ඔය හයම තියෙනවා මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවට පණ තියෙන්නේ ඔය හයෙන්ම පානය කරන නිසා. දැන් පණ නැත්නම් පානය කරනවද? පානය නොකරනවා නම් පණ තියෙනවද? නැහැ. ඒකයි ප්‍රාණීන් කිව්වේ. දැන් පාණීන් කිව්වේ මේ පානය කරන නිසා. පානය කරනවා කියන්නේ අබ්බ කරනවා, උරාබනවා. ලෝ අබ්බ කරනවා කියන්නේ පානය කරනවා කියන එකයි. ඒ නිසා මේ ලෝකයයි අබ්බ කරන්නේ. ලෝකයේ කියෝ අඳුර. ඔය අඳුරේ අතපතක ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත උපාදානය කරගත්ත ගමන් අර අර පානය කරන්නේ ඕවා තමයි. අරහය. ඒක නිසා ආහාරේ මතඤ්‍යතාවක් සීමාවක් කෙලවරක් ඇත්තේ නැහැ.
වාචින්නේ රෝගීස්.
ගෞරවනීය අරහතුන් වහන්ස, කායේ කායානුපස්සනාව කිරීමේදී දැන් අපි හිත සමතයකට පත් කරගෙන ඇවිල්ලා අර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා තත්ත්වයට පත් වුණාට පස්සේ ඔබ වහන්සේ දේශනා කරනවා මේ විරාගා නිරෝධා
එව හිතානිද්ද විග්‍රහ කරනවා. ඊට පස්සේ අද තියෙන්නේ නිබ්බිදා තත්වයට පත්වීම පමණයි. තව ඉස්සරහට හුඟක් ඒවා තියෙනවා විග්‍රහ කරන්න. ඒවත් විග්‍රහ කරනවා හෙට අනිද්ද.
හොඳයි ස්වාමීන් වහන්සේ, ඔබහන්ට දීර්ඝායස ලැබේවා.
ගෞරවනීය අරහතුන් වහන්ස, ඔබ වහන්සේ දැන් සම්මතයේ අපේ බුද්ධාගමේ පවතින දේවල් ගොඩක් නිවැරදි කරගෙන යනවා පුණ්‍ය අනුමෝදනා ඉඳලා. මට දැන් අද සප්ත බොජ්ජංග ගැන කතා කරද්දී ඒකට සම්බන්ධව ප්‍රශ්නයක් පැනනකොට අවබෝධය කියන එක වැරදි වචනයක් කියලා. එහෙමනම් අපේ සම්මතයේ යම් කිසි පින්කමක් කරලා ඉවුණාට පස්සේ ප්‍රාර්ථනයක් කරනවා මේක හේතුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේක හේතු වේවා කියලා.
දේශනාව කිසිසේත්ම ප්‍රාර්ථනාවක් නැත. එය තියෙන්නේ මහායාන බුද්ධාගමේ. බුද්ධ දේශනාවේ තියෙන්නේ අදිඨාන කියන වචන. අදි උත්ථාන. උත්ථාන කියන්නේ උදුරදාන. කාගේ හිතේ තියෙනවද උදුරදාන්න පුළුවන්?
තමන්ගේ.
තමන්ගේ. ප්‍රාර්ථනාව කියන්නේ මොකද්ද? පැතුමක්. දැන් මිනිස්සු කෝටියක් වරන් නිවන් පදින්න නැති නිවන් ලැබෙනවද? ශේෂයක්වත් නිවනට ලං වෙනවද? ශේෂයක්වත් හිතේ ගුණ අයින් වෙනවද? වැඩි වෙනවා, එකතු වෙනවා. ප්‍රාර්ථනා කරන්නේ මොනවද? දෙව් මිනිස් සැප, රජ සැප, භෝග සම්පත්, රූප සම්පත් ප්‍රාර්ථනා කරන්නේ. අද නැති දෙයක් හෙට ප්‍රාර්ථනා කරන්නේ. යාඥාවෙනුත් ප්‍රාර්ථනාවෙනුත් කරන්නේ පැවැත්ම දික් කර ගන්නා දෙයක්. ඒක නිවනට බාධක. බුදුදහමට බුදුදහමේ කීයටවත් කොහෙවත් ප්‍රාර්ථනා කියන වචනයක් මුළු ත්‍රිපිටකයේම ප්‍රාර්ථනාව තියෙනවනම් තියෙන වැරදි දෙයක් හැටියට, නොකළ යුතු දෙයක් හැටියට, අත්හැරිය යුතු දෙයක් හැටියට.
ඒ අනුව චතුරාර්ය සත්‍ය පූර්ණ වීම සඳහා කියලාවත් ප්‍රාර්ථනා කිරීම වැරදි.
වැඩක් නැහැ. ප්‍රාර්ථනා කළා අත්හරින්න ඕන. පහියන්ති. අත්හරින්න. පහදම්බා. ඉවත් කරන්න. හිතේ උපදින වැරදි දේ අයින් කරන්න. විහරති කියන එකෙත් තියෙන වෙන් කර කර හරති අත්හරින්න. පහියන්ති කියන එකෙත් තියෙන අත්හරින ප්‍රහාණය කරන. පජහති පහනාති පස්සති සියලු වචනවල නිවන නෙමේ තියෙන්නේ මේ කුණු කිලුටු කෙලස් ගති අයින් කරනවා, අස් කරනවා, ඉවත් කරනවා. එවන් මිදී නිදහස් වෙනවා.
ඒතර ධර්මදේශන අවසානයේ පවා ඔය වගේ ප්‍රාර්ථනා තමයි දැනට සිද්ධ වෙන්නේ.
දැනට ආගමේ සම්පූර්ණයෙන්ම මේ නිවනට ප්‍රතිපක්ෂ, නිවනට විරුද්ධ හරයක් නැති බුද්ධ දේශනාවට අදාළ නොවන මහායාන ආගමේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයට ගැලපෙන විදිහට ඔය අද ධර්ම දේශනා අවසානයේ ප්‍රාර්ථනා කරනවා. එවන් කාටවත් කොහොමවත් ශේෂයක්වත් මේ නිවනට උපකාර වෙන්නේ නැහැ, පැවැත්ම හොඳ වෙන්න උපකාර වෙනවා. පැවැත්ම හොඳ වෙන්නයි ආගම. සියලු ආගම් තියෙන්නේ පැවැත්ම අදට වඩා හෙට හොඳ කරගන්න. බුද්ධ ධර්මයේ තියෙන්නේ අර අදට වඩා හොයට හොඳ පැවැත්මත් නිවනට ප්‍රතිවිරුද්ධයි. දුක, ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්මනේ පැවැත්ම කියන්නේ. ඒක නිසා පැවැත්ම තමයි ප්‍රාර්ථනා කරන්නේ. නැවැත්ම ප්‍රාර්ථනා කළ නවත්තන්න බෑ. නැවැත්ම පහියන්ති, ප්‍රහාණය කරන්න ඕන.
තවත් මේ හැම දෙනාගේම දැන ගැනීම පිණිස මම මේ ප්‍රශ්නය පහුගිය භාවනා වැඩසටහනක් අවසානයේ මටත් අවස්ථාව ලැබුණා. චත්තාරෝ මහතාණන්ගේ ස්ථාන දෙකක් කරා යන්න ඒ අවස්ථාවේදී මම බැලුවා දැන් ස්වාමීන් වහන්සේගේ දේශනා මේ අය කොහොමද මේ පිළිපදින්නේ කියලා. මේ
අය මට කරන්න දෙයක් නෑ. මම
සාඥාස ප්‍රශ්නේ මේකයි. මේ අය එතනත් ගිහිල්ලා කරේ මේ නයනිදාසී මේ පොත කියවුව එක කරේ.
ඔව් ඒවා ඒක වැරදි. ඒක තමයි මම කියන්නේ. මේක සම්පූර්ණම මිනිසු මේක අර පොතේ තියෙන ග්‍රන්ථ ධූරයේ පුරන්නමයි තවමත් කල්පනා කරන්නේ.
ඉතින් මෙතන බොහොම
කියවුවාම ඔක්කොම හරියයි.
මෙතන බොහොම මේ බොහොම වැදගත් අයත් ගියා එතන. ඒ අයත් කරේ පොත කියවුව එක. මට හරි පුදුමයි
කියලා. ඒ අයටත් අර යථා භූත ඥාන දර්ශනයක් ඇතුව නෙමෙයි ගියේ මේක කිව්වට කියන්නන් වාලේ කරන්නන් වාලේ වැඩ කරන්නේ.
ඔව් පස්සේ මම හිරිවැඩුන්නේදිත් කිව්වා දැන් අදිෂ්ඨාන කරන්න කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. නමුත් මම කරා. ඊට පස්සේ ඉසින් බැස ගලදී දැන් ඒත් අර විදිහටම සිද්ධුණා. මං කිව්වා දැන් අපේ ගෞරවනීය අරහතුන් වහන්සේ කිව්වරෙදි මෙතන මේ බුද්ධ ශක්තිය බව උදුරා දැමීමේ ශක්තියට අනුගත වෙන්න ඕගොල්ලෝ දැන් අදිෂ්ඨාන කරගන්න විනාඩි 5ක් කියලා ඒ වෙලාවේදී මම මේක කරන්න කියලා ඒගොල්ලන්ට ඉඩ දුන්නා.
ඔය මහත්තයා අනුන්ට කියන්න ඕනේ නැහැ. තමන් කරගන්න ඒගොල්ලෝ කරගත්තේ නැත්නම් ඒගොල්ලන්ගේ කම්මාවරණේ තාම ඉවර නැහැ. ඒක නිසා මෙතෙන්දී නම් අපි පැහැදිලිවම කියනවා මේක මේ කියවා කියවා යාතිකා හැටියට යදින්නම් හැටියට යදලා හරියන්නේ නැහැ. ගීතිකා හැටියට ගයලා හරියන්නේ නැහැ. පිරිත් හැටියට සජ්ජායනා කළා හරියන්නේ නැහැ. පොත කියවලා හරියන්නේ නැහැ. ඒක අර වේද මහත්තයාගේ බේත් සීට්ටුව කීමක්. ඒක නිසා ඒක නෙමෙයි අපි කරන්න ඕන. පොත කියවලා අපිට දැනුමක් ලබා ගන්න ඕන. ඒ දැනුම අපි අත්විඳ ගන්න අත්දැක ගන්න අපි මුළු හදවතින්ම පිරිසිදු චේතනාවක් ඇතුව අපේ හිත පිරිසිදු කරගන්න ආකාරයකට ඒක භාවිතයට ගන්න ඕන. සියලු දේ වාසෙයි ආසි. වාසියට ගන්න ඕන. නැත්නම් ඒක ධර්මයක් වෙන්නේ නැහැ.
මම හිතනවා දැන් අනිත් අයටත් ඒ පණිවිඩය ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඔබ වහන්සේ සුපත් වේවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් අපි මේ රාගයෙන් ද්වේෂයෙන් තොරව රෝධක සීමක් සිදු වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ සමහරලාට අපි දැන් වැඩක්
කිසිසේත් වෙන්න බෑ. රාගයේ හෝ ද්වේෂයේ හෝ මානෙ හෝ නැත්නම් රෝධ ගන්න.
අපිට දැන් මොකක් හරි නිකන් ඉන්න වෙලාවක ස්වාමීන් වහන්සේ දැන් gedara ගැන එකපාර මතක් වුණොත් වගේ.
ඒ මතක් වෙන්නේ අර පිට අර අතීත මද්දානම් එක නිසා තමයි. ඒකට දැන් තදූපයන් පටිච්ච වෙලා හිටියේ.
එතකොට ඒකත් අර රාගයක් විදිහටම
ඔය ඒක කාම විතක්ක ਵਿਚාර හැටියට රාගයක් වෙනවා. එකම නැනම් ව්‍යාපාද විතක්ක ਵਿਚාර හැටියට ද්වේෂයක් වෙනවා. එහෙම නැනම් විහිංසා විතක්ක ਵਿਚාර හැටියට මෝහයක් වෙනවා.
ඔව් ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නේ අර මේ දැන් මේ සතර සතිපට්ඨානයේම තියෙනවා කොටස් හතරේම සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදේ වය ධම්මානුපස්සීව කියලා කොටස් තුනක් යටතේ ඒ කායස්මින් වේදනාස්මින් චිත්තස්මින් ඒ හතරට මේක පොඩ්ඩක් පැහැදිලි
කරන්න. දැන් බැරි වෙලාවක් අපි දැන් මේ ආනපාන සති සමාධිය වඩ아가ගෙන යනකොට අපිට අර හරියට කරන්න බැරි වුණොත් නියම ආකාරයට සමුදේ බිහි වෙනවා. අපි ඒකට දැන් පසුතැවිලි හරියන්නේ නැහැ. සමුදේ බිහි වුණොත් මොකද ඒක වෙන්නේ? ඒක නියත උරුමය මොකද්ද? වය ධම්ම. ඒක දවස් හතකින් වැය වෙලා යනවා. දැන් අපි අර අපිට දැන් ආනපාන සති සමාධිය වඩ아가ගෙන යනකොට එකපාරට තරහක් ආව, තරහ ගිහලා මොකක් හරි තරහෙන් කළා. සමුදේ බිහි වුණා. දැන් ඒකට පසුතැවිලා ඒක අයින් කරන්න දැන් අතීත මද්දානම් හරියන්නේ. සමුදේ ධම්මාව වය ධම්මා. ඒ සමුදේ ඌදේ දවස් හතකින් වැය වෙලා යනවා. දැන් අපි ආයි අලුතෙන් සමුදේ උපද්දවන්නේ නැතුව, අනුසේ උපද්දවන්නේ නැතුව කටයුතු කළොත් අන්න අපි ජයගත්තා. ඒකයි ඒක ධර්මතාවයක්, නියම ධර්මයක්. සමුදේ ධම්මාව වය ධම්මා. ඒක වෙනවා. ඒක ඉබේ වෙනවා. කවුරුත් ඒක කරන්න ඕනේ නැහැ. ඒක ධර්මතාවය. ඒක තේරුම් ගත යුතු දෙයක්. ඒකයි.
සෙට් ඒකයිෂය.
ගෞරවනීය අරහතුන් වහන්සේ, මේ මගේ ගැටලුව මේ පින් පැමිණීමේදී මාර්ගඵලලාභයේ උතුමන්ට පින් පැමිණීම මාර්ගඵලලාභී උතුමන්ටත් පින් පැමිණවීම හොඳද නරකද කියලා දැනගන්න.
ඒක හොඳකුත් නැහැ නරකකුත් නැහැ. කළාට වරදකුත් නැහැ. නොකළාට වරදකුත් නැහැ. මාර්ගඵලලාභී කෙනෙකුට පින් අනුන් කරන පින් අවශ්‍ය නැහැ. අනුන්ගේ පිනෙන් වැඩක් නැහැ. තමන් කරපු පින පිනත් පහී නැස්ස කරනවා නම් ප්‍රහාණය කරගෙන යනවා නම් අයින් කරගෙන යනවා නම් අනුන් දෙන පින ගොඩ ගහගන්නේ කර ගහගන්නේ මොකටද? පින් ඕනේ කාටද? අර පින් නැති අයට. පින් කරගන්න බැරි අයට. අර පිනක් නැති අයට. මේ මාර්ගයට එන්න බැරි අයට. ඉතින් ඒක නිසා අපි සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ සත්තා මිසක් අර මාර්ගඵලලාභී අය ඔතන නැහැ. දැන් මාර්ගඵලලාභී කෙනෙක් සත්වද සත්ව රටේ මිදුණද? සත්ව නෙමෙයි. සත්ව රටේ මිදුණා. සත්ව කියන්නේ තමන් හදාගත්ත තමන්ගේ தত্ত্বය. ඒ පරිහරණය කරමින් ඉන්නවා නම් සත්ව. ස தত্ত্ব. එනිසා අර මාර්ගඵලලාභී උතුමෙක් සත්ව தত্ত্বයෙන් මිදුණා. අරහත් தত্ত্বයට ගියා. පින් වැඩක් නැහැ.
දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි
අනිත් පාර තව එකක් කරනවා මේ අද ඔය චැනල් වල අහන්න ඔය රේඩියෝ වල අහන්න තව එකක් මේ අනුමෝදන් කරනවා. පින් නෙමේ අනුමෝදන් කරන්නේ කුසල්. එහෙම කරනවද නැද්ද? අනන්තවත් කරනවා. කුසල් අනුමෝදන් කරන්න පුළුවන්ද?
බෑ.
මේක තේරුම් ගන්න ඕන. නමුත් ඔය ලොකු රාජකීය පණ්ඩිත හාමුදුරුවොත් කුසල් අනුමෝදන් කරනවා. හොඳට අහන්නකෝ ඔය රේඩියෝ ටීවී වල ඔය ධර්ම දේශනාවක් අවසානේ. ඔව් ඒකත් වැරදි. ඒක කරන්න බෑ. කුසල් කියන්නේ මේ අස්කරන කුසල්. කුණු කිලුටු ගැටි. ඒව කවුද ගන්න? ඒව කාටද ඕන? ඒව අනුමෝදන් කරන්න බෑ, පවරන්න බෑ, දෙන්නත් බෑ.
එහෙම අනුමෝදන් කිරීමෙන් ඒ අනුමෝදන් කළ පුද්ගලයාට ආපහු එනවද? ඒක
වැරදි විදියට කළොත් අර වැරදි දෙයක් කළොත් ධර්මයේ විකෘති කුලා වෙනවා. ධර්මයට ගැළපෙන්නේ නැහැ. බුදු දේශනාවට ගැළපෙන්නේ නැහැ. ඒක නිසා ඒකේ අයහපත් ඵලයක් ඒ කරපු පුද්ගලයාට එනවා. නමුත් අර දැන් කාටත් ආර්ය ශ්‍රාවකයෙකුට උනත් පින් අනුමෝදන් කළාට පෘථග්ජන පුද්ගලයෙක් ඒකේ වරදක් එච්චර නැහැ. පින් අනුමෝදන් කරන්නේ එයාගේ ඉතින් අර ආර්ය ශ්‍රාවකයෙක් නොවන නිසායි. ඉතින් ඒක නොකළට ඒක වරදක් නෑ. එනිසා දැන් මේ කීයටවත් අපි නොදන්නවා නම් ආර්ය ශ්‍රාවකයෙක්ද කියලා අපි පින් අනුමෝදන් කරනවට වඩා දීර්ඝායුෂ ලැබේවා, ආයුර ආරෝග්‍ය සම්පත්තිය, යහපත සිත ශාන්තිය සුවය ලැබේවා කිව්වහම ඒක කාටත් පොදුවේ සපයි, ඒ හොඳයි, යහපත් උපකාර වෙනවා, උදව් වෙනවා.
දෙවෙනි ප්‍රශ්නේ මං මේ මගේ අත්දැකීමක් කියන්නේ මේ පහුගිය දවසක සාල වර්ෂාවකට අවස්ථාවේ මාධ්‍ය හෙවනට වෙලා ඉන්නකොට මේ සුනකෙක් එයාගේ කොන්ද කැඩිලා එතන ළඟ තියෙන කඩේකට යනවා මේ බඩගාගෙන වාගේ පිටිපස්සේ ගාත තමයි කැඩිලා තියෙන්නේ.
මොකද්ද?
සුනකේගේ පිටිපස්ස ගාතේ කැඩිලා තිනවා කකුල් දෙකම. නමුත් එයා අතුල අතුල කඩේ ගාවට
යනවා සුනකේ. ඔව්
එහේ ස්වාමීන් වහන්සේ. ඉතින් මට මේක දැක්කහම සාල අනුකම්පාවක් ඉදිරියලා මම එයාට අර රෝද වලින් කැරකිලා යන මේ උපකරණයක් හරි ගස්සලා මගේ වේදමින් හරි ගස්සලා මේවා කළා.
ඒ බල්ලට
ඉතින් ඒක එයාට අර බල්ලාට ගෙවන්න තියෙන කර්මයකට මම
කමන් නෑ ඒක ඉතින් ඒක තියෙනවා පොඩි අනුකම්පාවක් උපකාරයක් උදව්වක් කළා ඉතින් බල්ලට ඒක යහපතක් වුණා නම් හොඳයි ඒක සමහර විට අයහපතක් වුණා නම් ඒකත් වැඩක්
අවසරයි අරහතුන් වහන්සේ මට අසුභ අනුස්සතිය ආනපාන කරනකොට අසුභ අනුස්සතිය වඩන හැටි පොඩ්ඩක් පැහැදිලි
දැන් ඔය අපි අසුභානුස්සතිය වැඩි වීමෙන් කරන්නේ සුභ බව සුන්දර බව ප්‍රිය බව මනාප බව හිතෙන් අත්තරින එක. එතකොට අර හිතට ආවනම් ඇහැට දැක්ක ප්‍රිය මනාප රූපයකට තණ්හා වෙලා උපාදානීය වෙනවා. එතකොටයි අපි අසුභානුස්සතිය වඩන්නේ. එතකොට ඒ ප්‍රිය බව හිතෙන් අයින් කරන්න හිතේ තියෙන චන්ද්‍රාගය ප්‍රහාණය කරන්න චන්ද්‍රාගයේ මිදෙන්න අත්හැරීම නාටයි නොඇල්ම නාටයි මිදීම නාටයි නිදහස් වීම නාට අත්හැරීම වෙත්වා නොඇල්ම වෙත්වා මිදීම වෙත්වා නිදහස් වෙත්වා නිවනම වෙත්වා එතකොට අසුභානුස්සතිය වඩන්නකොට අත්හැරීම අල්ලගැනීමනේ සුභ අත්හැරීම නාට අත්හැරීම වෙත්වා නොඇල්ම වෙත්වා මිදීම වෙත්වා නිදහස් වෙට්ටා.
එතකොට සමහනේ මෙත්තානුස්සතිය වඩනකොට
මෙත්තානුස්සතිය වඩනකොට මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපට්ටි ඵලයෙන් නිදුක් වෙට්ටා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙට්ටා අනාගාමි ඵලයෙන් සුවපත් වෙට්ටා අරහත් ඵලයෙන් නිදුක් නිරෝගී නිවන් සුවයෙන් සුවපත් වෙට්ටා ඒ අර සමස්ත සමමිත ඒ වගේම තමන්ට එක පුද්ගලයෙක් කෙරෙහි තරහක් ද්වේෂයක් වෛරයක් ආව නම් එක අවස්ථාවක ඒ පුද්ගලයාට වෙනම අපි මෛත්‍රී කරන්න පුළුවන් ඒ පුද්ගලයාත් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා සෝදාපත්ති ඵලයෙන් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සකදාගාමි ඵලයෙන් නිරෝධ ඵලයෙන් අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්තා රහත් ඵලයෙන් දුකින් මිදෙත්තා
වාසයට දීර්ඝායු සේ
අවසරයි ආරතුන් වහන්ස මම හිතනවා නම් මේ මහත්තයා හොඳයි මේ මගේ යාළුවා කියලා හිතනවා ඒක මාන්නයට අයිති වෙනවනේ
ඒක මාන්නයයි රාගයයි දෙකයි මෝහයටත් ඒකම මුල් වෙනවා රාගයයි මෝහයයි දෙකම තියෙනවා
දීර්ඝායු
ආරතුන් වහන්ස මේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේදී අපට වෙන ගැටලුවක් මට පැන නැගුණා දැන් විවාහ උත්සවයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණාම අපි ඒකට යද්දී අපි ඒකේ ආහාර ගන්න විදිහ සහ ඇඳුම් පැළඳුම් තෝරා ගන්න විදිහ ඔබ වහන්සේ අපට ඒක කියලා දුන්නේ කියන්නේ දැන් ආහාර ගද්දී අර හවු හවු ගාලා කන්නේ නැහැ ඒක වඩලා කන්න ඕනේ
ඔය දැන් ධාන පාන සති සමාධියෙන් ආහාර ගන්න ඕන
ඔව් එතකොට
එතන ඇඳුම වුණත් දැන් මරණ ගෙදරකට යන ඇඳුම මගුල් ගෙදරකට හරියන්නේ නැහනේ. අනිත් පාර අපි මගුල් ගෙදරට යන්න ඕන අනික් මිනිසුන්ට වඩා කැපිලා පේන්න නෙමෙයිනේ. තරඟයකට නෙමෙයිනේ. අපි යන්න ඕන බොහොම පිරිසිදුව බොහොම අනික් අයට ප්‍රියමනාප විදිහට ගියාට කමන්නේ. අර මරණ ගෙදරකට යන ඇඳුමක් ඇඳලා ගියොත් ඒකත් වැරදි. ඒක නිසා ඒක ආනපාන සති සමාධිය නෙමෙයි.
ස්වාමීන් වහන්සේ එතකොට දැන් මට තියෙන ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි ඒකට යන්න සූදානම් වෙනවා හැඩ වෙනවා ලස්සන වෙනවා
ඒවා වැරදි ඒවා හැඩ වෙන්නේ මොකටද කැපිලා පේන්නේ
එතකොට ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් අපි ලෑස්ති වෙලා යද්දී දැන් ඒ ගැන අනිත්‍ය මෙනෙහි කරලා එහෙම ලෑස්ති වෙලා එහෙම ගියත් වැඩක් නැහැ එහෙමද
ඔව් දැන් මගුල් ගයක් කියන්නේ ඉතින් මංගල කාරණයක්නේ ලෝකේ පවත්වන කාරණයක්නේ ඒවට යන්නේ අර ගිහියෝ යනවා එක තිරං අර ගේහ සිටන් තත්ත්වයෙන් තමයි යන්නේ ගේහ සිටන් උපේක්ඛාවේ. ඒක නිකම් උපේක්ඛාවක් නෑ.
එතකොට ස්වාමීන් වහන්සේ මේ ඔය දැන් කට්ටි ඒ වගේ ගිහින් නර්තන වලදීන එතකොට අර විනෝදනා පහතබ්බවස විනෝදයෙන්
ඒ සියලු දේ එතෙන්දී ඔය මගුල් ගෙදරකදී ඔය අද තියෙන ඔය සියලු දේ අර ලෝකෙට සම්බන්ධ වෙන ලෝකෙට ඇලෙන ගැටෙන මුලා වෙන දේවල් තමයි එන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ තව ගැටලුවක්
වෙනවා. දැන් මගුල් ගෙදර ගියාට වරදක් නැහැ. මගුල් ගෙඩට දෙන දේවල් වලින් Tamanට ගැලපෙන දේවල් තෝරලා කෑවට බිව්වට වරදක් නැහැ. මගුල් ගෙඩෙද්දි අර අනික් අයට ප්‍රියමනාප වෙන ඇඳුමක් ඇඳတာ වරදක් නැහැ. නමුත් අර අසංවර අසංඋත නොහික්මුණු වැඩක් නැති කාටත් හරයක් නැති වැඩ දේවල් කරන එකෙන් වැළකෙන්න ඕන තමයි. අනික් අය හොය කරපුවා. එයා කරන එක අපිට නවත්තන්න ඕන කමකුත් නැහැ.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් දැන් කොණ්ඩෙට මල් ගහලා ඒ වගේ දේවල් නොගැලපෙන එහෙම
ඒවා නොගැලපෙනව.
තව ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඉඩමක් මිලදී ගන්න වගේ අදහසකදී එතකොට අපි මේ ඉඩම මිලදී ගත් මේ ඉඩම මේ ආපෝ තේජෝ වායුව පටවලින් හැදිලා තියෙන්නේ මේකට ඇලීමක් නැහැ මට අවශ්‍යතාවය ඒ කියන්නේ දැන් මිලදී ගත්තට මම මේවා අරන් යන්නේ නැහැ කියන අදහසින් ඒක ගත්තොත්
දැන් මෙහෙමයි ඒක අර තදූපයන් පටිච්ච වෙන්න හෝ ප්‍රතිග්‍රහණය කරගන්න හෝ උපාදානය කරගන්න හෝ අනික් අය ගන්නවා ඉස්සෙල්ලා තමන් ගත්තොත් දැන් තමන්ගේ අවශ්‍යතාවය අනුව තමන්ට ගයක් හදන්න ඉඩමක් නැහැ ඉඩමක් ගත්තට වරදක් නැහැ ඒක අවශ්‍යතාවය ඒක අර නිවහනක් නැති නිසා හදාගන්න ඒක අර පටිච්ච වීමක් නෙමෙයි හැබැයි දැන් තමන්ගේ ගේකුත් තියෙනවා දැන් තමන්ට නිවහනකුණුත් තියෙනවා තමන් මොකක් හරි හේතුවක් නිසා දැන් ඒක ප්‍රතිග්‍රහණය කර ගන්නවා පටිග්‍රහණ ඒක වැරදි
දැන් එහෙම බැලුවම ස්වාමීන් වහන්සේ මේ අර අපි අර විවාහ උත්සවයට අනේකෙදීම මේ දැන් මේ රූපේ අනිච්චයි අනාත්මයි එහෙම කියලා හිතලා
මේ නම අනාත්මයි කියලාද
නෑ අනාත්මයි කියලා හිතලා අනාත්මයි කියලා හිතලා නමුත් දැන් මේ මට උත්සවයට යා යුතු නිසායි මම මෙහෙම යන්නේ කියන්නේ.
ඔව් දැන් අර උත්සවයට ආරාධනා කළ නිසා Tamange සමහර විටක නොගියොත් නොගැලපෙන නිසා නොගියොත් ද්වේෂයක් ඒ පුද්ගලයන් තුළ ඇති වෙන නිසා ඒකෙන් මිදී නිදහස් වෙන්න ඒගොල්ලන් කුප්පණය නොවන්න අනික් අයවත් කුප්පණය නොකරන්න Taman ඒකට ගියාට වරදක් නැහැ. ඒ විවාහ මංගලයට උත්සවයට යන්න ඕනේ පෙන්දිත් ආනපාන සති සමාධියේ හැම පියවරකදීම හැම අවස්ථාවකදීම හැම ධර්මතාවයකදීම කටයුතු කරන්න ඕනේ. එතකොට පුළුවන්.
තව පුංචි ගැටලුවක් වෙන දැන් අපි මෙතන වෙනත් කෙනෙකුගේ පාවහන් යුගලක් දාගෙන ගියා. ඒක අදත්තාදානයට අයිති වෙනව නේද?
එහෙමද? හිතලා දාගෙන ගිය චේතනාවක් ඇතුව වැරදි.
ඔව්. නැතුව දාගෙන ගිය.
නැතුව ඉතින් එහෙම වුණොත් චේතනාවක් නැහැ. නමුත් දැන් අර පුද්ගලයා දැන් අර පාවහන් දෙකට අයිති පුද්ගලයා ඉන්නවනේ ඒ පුද්ගලයා ඇවිල්ලා බැලුවා තමන්ගේ පාවහන් දෙක තිබ්බ තැන නැහැ දැන් ඒ පුද්ගලයාට ද්වේෂයක් ඇති වුණා
ඔව් ඒක වැරදි වෙනවා
එතකොට තමන්ටත් පොඩි ණයක් වෙනවා කර්මයක් සිද්ධ වෙනවා ඉතින් ඒක නිසා එතෙන්දි අර සතිය නැහැ මොකද අර අනුන්ගේ සෙරප්පු දෙක දාගත්තේ තමන්ගේ දෙක තිබ්බ තැන මතකත් නැහැ තමන් දෙක එක නොවන බව දන්නෙත් නැහැ ඒක නිසා මේකත් අර සති සම්පජාන වෙන්න ඕන. එමුණොත් වරදින්නේ නැහැ. එමුණොත් අනුන්ට කරදරයක් කරන්න. දැන් අපි කරන කියන යම් දෙයක් නිසා අනුන්ට අපකමාරුවක් වුණොත් අර එකෙන් Tamanට පාපයක් කර්මයක් ආපහු වෙනවා. ණය ගන්න දෙනුවකට
පැටලෙනවා. යුග නද්ද භාවනාවේදී සමත කොටසට අයත් වෙන්නේ මෙත්තානුසති
මෙත්තා අසුභානුසති දෙක.
විපස්සනා කොටසට අයත් වෙන්නේ
බුද්ධාන මරණානුසති බුද්ධානුසති දෙක.
ඔබට දීර්ඝායුෂම වේවා.
ගෞරවණීය අරහතුන් වහන්සේ අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න තියෙන ස්ථාන හතරෙන් තුනකට යන්න ලැබුණොත්
ඔව්ටින් හතරටම ගියොත් වඩාත් හොඳයි. තුනකට ගියත් ඇති හැබැයි අර බුද්ධත්වයට පත් වූ සිරි වැඩ උන්න බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ ඒ ජයශ්‍රී මහබෝධිය පළවෙනි තැන මුල් තැන එතන ඇතුළත් විය යුතු තුනකට ගියා.
අවසරයි ස්වාමීන් වහන්ස කාමාසව බවාසව අවිද්‍යාසව මට පැහැදිලි කරලා දෙන්න. කාමාශ්‍රව බවාශ්‍රව අවිද්‍යාසව
මේක ඉතින් මේක පොඩ්ඩකින් පැහැදිලි කරන්න බෑ. කාමාශ්‍රය භවශ්‍රය අවිද්‍යාශ්‍රව කියන තුනම අලුතෙන් එකතු වෙන දේ. හැබැයි ආශ්‍රය කියන දේ නෙමෙයි එකතු වෙන්නේ අනුසය. දැන් මෙතන සය කියලා වචනයක් තියෙනවා. අනුසය ආශ්‍රය. මේ සය කියන්නේ මොකද? අර මාගදී භාෂාවේ සිංහල භාෂාවේ සය කියන එක නෙමෙයි. හැබැයි සිංහල භාෂාවෙත් ඕකේ තියෙනවා. සය කියන්නේ යමක් එකතු වෙනවා නම් ගොඩ ගැහෙනවා නම් රැඳිනවා නම්. තේරුණාද? දැන් අපි කියනවා ජලාශය. ජලාශය කියන්නේ මොකද? ජලයේ එකතු වෙන ගොඩ ගැහෙන රැඳින තැන. ඒ වගේ දැන් මේ අපේ ශරීර කූඩුව තුළ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ යම් යම් දේ එකතු වෙන ගොඩ ගැහෙන රැඳෙන තැන් මේ කරජකාය තුළ කීපයක්ම තියෙනවා. දැන් අපි කන කෑම එකතු වෙන්නේ කොහටද? ආමාශය. ආම කියන්නේ ආහාර. එකතු වෙනවා. ඊට පස්සේ අපේ ශරීරයෙන් වැగిරෙන පිට කියන්නේ පිහිටාල වගේ කපලා කොටලා දිය කරලා කුඩු කරලා අඹරලා අර ආහාර දිරවන තත්වයටපත් කරන දේ පිට. පිහිටාල පිට එකතු වෙන තැනක් තියෙනවා. එතෙන්ට කියනවා පිත්තාශය. ඒ වගේම මේ ශරීරයේ තුල උෂ්ණත්වය පාත්වගෙන යන එකතු වෙන දේක් තියෙනවා. ඒකට කියනවා අග්ඥාශය. ඒ වගේම මුත්‍රා එකතු වෙනවා මුත්‍රාශය. ඒ වගේම ගැබක් ගත්තාම ගර්භාශය. ඒ සියලු තැන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ කරජකාය තුළ යම් යම් දේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතර එකතු වෙන ගොඩ ගැහෙන රැඳෙන රැස් වෙන තැන්. මේ මනෝමය කාය තුළ අපි අර අනුසය මනෝමයයි. අනුසය ඕලාරික නැහැ. මනෝමය අනුසය ගති හැටියටයි බව හැටියටයි බීජ හැටියටයි. එනිසා ඒවා මේ කරජකාය තුල නෙමේ අනුසය ගොඩ ගැහෙන්නේ. ඒවා ගොඩ ගැහෙන්නේ කොහෙද? මනෝමය කාය තුල ආශය හැටියට ගොඩ ගැහෙනවා එකතු වෙනවා. හැබැයි ආශය හැටියට ගොඩ ගැහෙන්න බෑ අනුසය හැටියට ඇතුළට ගත්තේ නැත්තම්. අනුසය කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් ගන්නා දේ අනුසය. ඒ අනුසය ඇතුළට ගත්ත ගමන් ඒක ආශය හැටියට ගිහිල්ලා තැන්පත් වෙනවා. ඒ ආශය කාමාශය භවශය දිත්‍යාශය හැටියට ඒ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළම අර මනෝමය කාය තුළ එකතු වෙන්නේ ගොඩ ගැහෙන්නේ. එතකොට මැරෙනකොට අර ආශය ඉවර වෙනවද නැද්ද? ඉවර වෙන්නේ නැහැ. ආශය මැරුණත් මනෝමය කාය තුල තියෙන මුල් වැහැගත්ත අර ආශය මුල් එහෙමම තියෙනවා. ඒවා ඊගාව උපතටත් මනෝමය කාය ඊගාව උපතටත් ওই මනෝමය කායමයි තියෙන්නේ. කර්ජ කාය කූඩුව විතරයි වෙනස්. බලු කූඩුවක් හැදුවා ඒකෙත් තියෙනවා. දෙවි කූඩුවක් හැදුවත්, නයි කූඩුවක් හැදුවත්, පෙරේත භූත කූඩුවක් හැදුවත් අර මනෝමය කාය එකයි. වෙන්නේ අර ඕලාරික කර්ජ කාය විතරයි වෙනස. ඒ නිසා මේ හැම කෙනෙක්ම නොයෙකුත් ආකාරයේ කූඩු අතීතේ හදලා තියෙනවා. ඒ ඔක්කොම කූඩු අත්තර දාලා දැන් අලුත් කූඩුවක් හදාගෙන තියෙනවා. ඒක මේ මනුස්ස කායයක්. මනුස්ස කූඩුවක්.
අවසරයි රහතන් බුදු පියාණන් වහන්ස. මේ අලුතෙන් ආපු අයගේ දැන ගැනීම සඳහා මම මේ වැඩිපුර මහන්නෙමින් සතිය පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පරණස්.
ඕකේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ වචන තියෙන්නේ සයන්න අල් දයන්න සති. සද් සති. එම්ජක් දැන් හොඳට ත්‍රිපිටකයේ කියවල බැලුවොත් ඔතන තියෙන්නේ සයන්න අල් දයන්න සද් සති. මේ සද් කියන්නේ සද්දස්ස කුල පුත්තස්ස හේතුඵල ධාමයට බහා ගලපා බලා ණය විනයට ගලපා බලන්න මිනිසුන්ට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ විග්‍රහ කරන්න අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බුදුහාමුදුරුවෝ අර මෙනෙහි කළ සකස් කරගත්ත පටිච්ච සමුප්පාද විග්‍රහය සද්ධර්මය ඒක හේතුඵල ධාමයට බහා ගලපා බැලීම සති සති කියන්නේ සුමානෙ නෙමෙයි මේ 1315 තමයි මේ සුමානේ වී සති කියන වචන භාවිතයට ඇහිලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා ලෝකේ කවුරුවක්වත් මේ අද කියන සුමානයක් සතියක් වීක් එකක් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණ කාලේ තිබුණේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණ කාලේ තිබුණේ මොන වගේ දවස් ක්‍රමයක්ද මොන වගේ ක්‍රමයක්ද අපි දිනවන හඳුන්වන්නේ. පුර 15ක වෙනකන් අමාවකේ ඉඳන් දවස් 15කුත් නැවත අව දවස් 15ක් තිබුණාද සති නැහැ එහෙනම් ඒ කාලේ නැති සතියක් කොහොමද දැන් මේ මිනිස්සු ලියන්නේ ඉතින් ඒක නිසා ඕකේ තියෙන මේ සුමාන නෙමේ සති කියන්නේ හේතුඵල ධාමයට බහා ගලපා බැලීම ණය විනයට සත්නදා බැලීම සති සත් කියන්නේ අර සද්ධර්මය සද්ධර්මය කියන්නේ පටිච්චසමුප්පාද ධර්මය. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වීමේදී යථාභූත ඥාන දර්ශනයෙන් අවබෝධ කරගත්තේ මේ පටිච්චසමුප්පාද ධර්මය යෝ පටිච්චසමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති ඒ අවබෝධ කරගත්තදී ලෝකයාට දේශනා කරන්න එකපාරටම පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ දේශනා කරන්න අවශ්‍ය විදිහට ගලපලා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සකස් කරගෙන අර පටිච්චසමුප්පාද විග්‍රහය පෙළගස්සලා හදාගන්න ගිය කාලය තමයි සත් සති. ඒකයි සත් සති. ඒ වගේම මේ වචනේ තේරුම් ගත්තාම මේකේ තියෙන සයන්න අල් දයන්න මිසක් සයන්න අල් තයන්න තයන්න නෙමෙයි. සයන්න අල් තයන්න තයන්න කිව්වනම් සත්බොජ්ජංග සත්තු සූර්යයක් ගමන ඒ තැන්වල හැමතැනම තියෙනවා සයන්න අල්තයන්න තයන්. මෙතන තියෙන සයන්න අල්දයන්. ඒ වගේම තවත් එකක් තියෙනවා දැන් ඔය සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට ඒ සෝතාපට්ටි ඵලයට පත්ුනේ සද් වස්සානි. සද් වස්සානි. මේකත් තියෙන්නේ සයන්න අල්දයන්. දැන් විශාකා උපාසිකාව තව අර මේ මිලක්ක වැද්දගේ අර භාර්යාව මේ සියලු දෙනා සෝතාපට්ටි ඵලයට පත් උනේ සද්වස්සානි. සද්වස්සානි කියන එකේ තේරුම අර සද්ධා ඉන්ද්‍රිය මතු වූ අවස්ථාව වයස. ඒ කියන්නේ අවුරුදු 7ක නම් තියෙන්න ඕනේ සයන්න අල් තයන්න තයන්න සත්වස්සානි. නමුත් ඔතන තියෙන සත්වස්සානි නෙමේ සද්වස්සාන. එනිසා මේ සද්ධර්මය සද්දෝ හෝති සද්ධා ඉන්ද්‍රිය සද් සති සද්වස්සානි මේ කිසි තැනක ඉලක්කමක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ හේතුඵල ධාමයට බහා ගලපා බලා ණය විනයට සසඳා බැලීමේ හැකියාව ශක්තිය තමයි සද් සති සද්වස්සානි සද්ධා ඉන්ද්‍රිය සද්දෝ හෝති මේ සියලු තැන්වල කියන්නේ. ඒක පරමාර්ථ ධර්මය. මේ සයන්න අල් දයන්න කියන එක පස්සේ කාලෙක මිනිස්සුන්ට අටුවාකාරයෝ විශේෂයෙන්ම සයන්න අල් තයන්න තයන්න කියලා මාරු කරගත්තා. ඒ නිසා දැන් අද කියනවා අවුරුදු 7න් විසාකාව අර අනික අවුරුදු 7න් සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඒක සම්පූර්ණ අභව්‍යයි. ඒක සම්පූර්ණ බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ දෙයක්.
අවසරයි ස්වාමීන් වහන්සේ. සමිනසක් මීට පෙර අහපු ප්‍රශ්නෙක උත්තරයකට වහන්සේ ලබා දෙන මේ සත්ව tattvim මිදීමට අරහතුන් වහන්සේ පමණද අරහත් ඵලයෙන් පස්සේ සත්ව tattvim මිදිනවද සෝතාපන්න සකෘදාගාමී අනාගාමී ඵලයන් වලදී ඒ පුද්ගලයා සත්ව tattvim
මිදිනවද සත්ව tattvim පූර්ණ වශයෙන් මිදෙන්නේ අරහත් ඵලයේදී සත්ව tattvim මූලික වශයෙන් මිදෙනවා සෝතාපට්ටි ඵලයෙන් පටිසෝතගාමී වුණාම එතකොට ඒ සත්ව tattve අතෑරමින් අතෑරමින් යනවා සෝතාපට්ටි ඵලයේ ඉඳන් අරහන්ත මාර්ගය දක්වා. සෝතාපට්ටි ඵලයේදී වෙන්නේ පටිසෝතගාමී වෙනවා, සත්‍යතත්වය හතරමින් යනවා. අරහන්ත ඵලයේදී අරහන්ත මාර්ගයේ අවසානයේදී සදාටම සහ මුලින්ම සත්‍යතත්වයෙන් මිදී නිදහස්
වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ස්වාමීන් වහන්සේ මේ කර්ම බීජයක් සකස් වුණ අවස්ථාවේදී අපි ප්‍රතිකර්ම උපකර්ම සම්‍යප්ප්‍රෝග කරන්නේ නැතුව ඒ කර්ම බීජේ පැවතුනොත් දින 7ක් ඇතුළත ඒකේ අපි කය
වෙනවා. දින 7ක් ඇතුළත ඒක අයින් වෙනවා. නමුත් දින 7ක් ඇතුළත නැවත ඒක තියෙන නිසා අර යායන් තන්නා පෝනෝ භවික පුනබ්බව වෙනවා. පුන පුනා නැවත ඒ අලුත් ත්‍ත්වයේ සකස් වෙනවා. අනුසේ සකස් වෙනවා.
එහෙම සඳහන් ඒ කර්ම බීජේ කොයි දවසක නැවත උප්පත්ති බීජය බවට පත් වෙලා මේ ඒකේ ජීවය පැවැත්වීම යන්න පුළුවන් නේද
සාරද? දැන් අර ගැබඩා වූ තැන්පත් වූ කර්ම බීජයක් තමයි එක බීජයක් තමයි ආය අලුතෙන් උපතක් ආය කර්ජකයක් හදනකොට එක බීජයක් තමයි උපත ලබන්නේ. එක බීජයක් කරි ඉතුරු වෙනා තියෙනවා නම් ඒක එක බීජ සූත්‍රයේ තියෙනවා. එක බීජයක් කරි උපත තියෙනවා නම් ඉතුරු වෙලා ඒක තව පැවැත්මක් උපතක් ඔහේ හරි ලබනවා.
ඒක මහාකල්ප 91 කතාව ස්වාමීන් වහන්සේ එතනින් පස්සේ අහෝසේලා
මහාකල්ප 91 කතාව ඊට වැඩිය පොඩ්ඩක් වෙනස්. ඒ අර ගතියක් ඒ ගතියක් දිගටම පවත්වන්නේ මහාකල්ප 91යි 92 වෙනි කල්ප වෙනකොට පළවෙනි කල්පයේ තිබිච්ච ගති යම් යම් දේවල් ඉවර වෙනවා. නමුත් ඒ ගතිය තියෙනවා නම් ඊට පස්සේ කල්පයකත් කාලපරාසයකත් කල්ප කියන්නේ කාලපරාසය ඒ ගතිය ධාම තියෙනවා. නමුත් ඒක අර ඥාම ගොට්ටන් නදීරති අර 91 තුලම ගොටාගෙන ගොටාගෙන ඇවිල්ලා හිටිනවා.
එහෙම සමිනස්. දැන් තව ප්‍රශ්න තියෙන සමිනස් මේ නාම රූප වල දැන් අපි රූප කොටස සුද්දාෂ්ටය කියලා ගන්නෝ ආපුතේජ වාය පටවි වර්ණගන්ධර සෝජා කියලා මේ චේතන මේ නාම කොටසත්
වේදනා සංඥා චේතනා
පස්සමනිස්කාර කියන කොටසත් සුද්දාෂ්ටක වලින්ම සමන්විත
නෑ.
එහෙම වෙන්නේ
නෑ. ඒක මේ මනෝමයයි.
ඒක ශක්ති විශේෂ සාමින්නස්.
මොකද්ද?
ශක්ති විශේෂයක්ද නැත්නම්?
ඒක ශක්ති විශේෂයක් බවට පෙත්වෙනවා විඥාණයෙන් වේගයක් වේදනාවක් ආවේගයක් ඒක තුනෙන් ඇති කරගත්තොත්. හැබැයි නාම රූප දෙකම එකට ගියනනම් ඒ වේගය වේදනාව එක රූපී යව අරූපී හැටියට එකට උපාදානය කර උපාදානය කරගන්න බෑ රූපයක් නැත්නම්.
එහෙමයි සාමින්න. ඒතකොට විඥාන ශක්තිය සාමින්නස්.
විඥාන ශක්තියට නාම රූප දෙකම අවශ්‍යයි.
අවශ්‍යයි. එතකොට විඥාන ශක්තිය තනි ක්‍රම මේ ඒ ශක්තිය මේ අපි කිව්වොත් සුද්දාස්තක කියලා
ඒක වැරදි.
වැරදි.
ඒක වැරදි. රූප කොටස විතරක් අපිට කියන්න පුළුවන් තනි ක්‍රම ආපෝතේජෝ වායෝ පටි චතුන්නං ච උපාදාය රූපං වලින් සකස් වූ සුද්දාස්තක සහිත වූ කොටස. හැබැයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර රූප වලට සම්බන්ධ වෙනවා. නමුත් රූප නෙමේක නාම කොටස.
දීර්ඝශය
එක මනෝමය කොටස ඒකයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපි ඔබ වහන්සේගේ බණ දේශනා ගෙදර CD එකක දාලා තියෙදි දේව ආරාධනය වෙද්දි එතනදී දෙවියන් වැඩම කරනවාද ස්වාමීන් වහන්සේ?
ඒක මට හරියටම කියන්න බෑ. ඒක සමහර විටක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද ඒක රේඩියෝ එකක අර සුත්තමේ ඥානය විතරක් ලැබෙන එකක්නේ. ඉතින් ඒක නිසා එටෙන්ඩි දේවතා ආරාධනයක් රේඩියෝ එකෙන් කළාට එටෙන්ඩ දෙවියෝ එන්නේ නැහැ.
එතකොට දැන් අපි ඇත්තට මේ තැනට වඩින්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියන් නෙමෙයි සම්මා.
මේකයි වෙන්නේ. ඔතෙන්දි දැන් දෙවියෝ අර මනුස්සාවේසුන් වෙන්න ඕන. එතකොට මිනිහෙක් කියන බණක් අහලයි දෙවියෝ මනුස්සාවේසුන් වෙන්නේ. දැන් මේ මිනිහෙක් කියපු බණ දැන් මේ යන්ත්‍රයකට CD එකකට රේඩියෝ එකකට දැම්මා. එතකොට ඒකෙනුත් ශබ්දයක් ආවට ඒක අර මනුස්සාවේසුන් වෙන්න උපකාරයක් නැහැ. ඒකට හේතුව සුතමේ ඥානීය මිසක් පරතෝගෝචක ප්‍රත්‍යයෙන් ලැබෙන්නේ නැහැ. එනිසා එතෙන්ට දෙවියෝ එනවා කියලා හිතන්න බෑ.
මේ බණ අහන්නේ සම්මාදිට්ඨික දෙවියන් පමණයිද ස්වාමී?
ඔව්, බණ අහන්නේ සම්මාදිට්ඨික දෙවියන් විතරයි. මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට මේකෙන් වැඩක් නැහැ. දැන් මිනිස්සුත් කොටසයින බණ අහන්නේ. මිත්‍යා දෘෂ්ටික මිනිස්සු එනවද? නැහැ. මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ට මේවා වැඩක් නැහැ. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩ කරන කාටවත් මේකෙන් වැඩක් නැහැ. මේ බණින් වැඩක් නැහැ. නිවන් දකින්න ඕනෙත් නැහැ. ඔය අර රාගයේ ද්වේෂයේ මෝහයේ පාත්තගෙන මේ ජීවිතේ පාත්තගෙන පංචස්කන්ධයේ උපාදානය කරගෙන සංඛාර කරමින් පැවැත්ම පාත්තාගෙන යෑම ඒගොල්ලන්ගේ ඒකායන අදහස පරමාර්ථයේ ක්‍රියාවලිය. ඒ නිසා ඒගොල්ලන්ට බණින් වැඩක් නැහැ.
බෝහන්සේට දීර්ඝායුෂ වේවා.
ගෞරවනීය අරියතුන් වහන්සේ මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි සවිස්තරව පහදා දෙන්න.
මොකක්?
මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි.
ඔව්.
ටික පහදා දෙන්න සරලව.
මරණානුස්සතිය කියන්නේ දැන් අර මැරෙන්නේ මැරෙන தત્ත්වය අනුපස්සනා කරන්න බැරි නම් ඒ මැරෙන தત્ත්වය තමයි නොමැරෙන தત્ත්වය තමයි නිත්‍ය සුඛාත්. නිත්‍යයි සුඛයි අත්තන් නම් මැරෙන්නේ නැහැ.
එහෙමයි.
නොමැරෙන මිනිසුන් වගේ වැඩ කරන්නේ නිත්‍යසේ සුඛසේ අත්තසේ දකින්න නිසා හිතන නිසා කරන්න නිසා. එතකොට මැරෙන බව අනුපස්සනා කරන්න අනුස්සතිය වඩනවා නම් අනිත්‍ය අනුපස්සනා දුක්ඛ අනුපස්සනා අනත්ත අනුපස්සනා තමයි මරණ අනුස්සතිය. එතකොට නිත්‍ය සුඛාර්ථ ඉවත් වෙලා මැරෙන බව පසක් වෙනවා. බව බුදුරාධමන අනුපස්සනාව තමයි නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා අර උපාදානය කරගන්නේ බව සකස් කරගන්න. අභිනන්දනයක් ලබන්න. සමුදය බිහි කරන්න. ඒ නිසා බව උදුරා දමනානුපස්සනාව බුද්ධානුස්සතිය.
වහන්සේට දීර්ඝාෂය.
හොඳයි එහෙනම්. එහෙනම් අදට මේ ධර්ම දේශනාව අවසానයි. මහා සතරාධිපට්ඨාන සූත්‍රයත් තුන් දවසක්ම ඇහුවා. තේරුම් ගත්තා. දැන් කවුරුත් තේරුම් ගන්න ඕන යම් පමනකට මේ ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ මහා අභව්‍ය අද්භූත ආශ්චර්ය තමන්ට නොතේරෙන දෙයක් නෙමෙයි. තමන්ගේ හිතට වර්තමාන මොහොතේ මේක විනාඩි 5කට පස්සේ කරන්නත් බෑ. ඒක වෙන්න ඉස්සෙල්ලා කරන්නත් බෑ. වර්තමාන මොහොතේ තමන්ගේ හිතට ද්වේෂයක් ආවොත් ඒ වර්තමාන මොහොතේදීම ඒ ද්වේෂය ඉවත් කරලා මෛත්‍රිය වැඩීම මෙත්තානුස්සතිය වැඩීම ආනපාන සතිය වැඩීම වර්තමාන මොහොතේ අන්තවාදී වාන්තගාමීව ප්‍රිය මනාප දෙයකට ඇලෙන්න කටයුතු කරනවා නම් ඇලෙන්න එනවා නම් සුන්දර සුබ දෙයකට අසුභානුස්සතිය වැඩීම ඒකෙන් මිදී නිදහස් වෙන්නට උපකාර වෙනවා. ඒ අනුව ඒක අසුභානුස්සතිය වැඩීම ආනපාන සති සමාධිය වැඩීමක් වෙනවා. ඒ වගේම අර ද්වේෂය වෛරය වගේම රාගය ලෝභය ආශාවත් නිච්ච වෙලා සුඛ වෙලා අර්ථ වෙලා තීවිලා මානෙන් වැරදිසේ මනිලා කටයුතු කරනවා නම් ඒ අවස්ථාවේ අර මෙත්තානුස්සතිය වඩලත් මරණානුස්සතිය වඩන්න ඕන. අසුභානුස්සතිය වඩලත් මරණානුස්සතිය වඩන්න ඕන. ඒ දෙකම නැතත් මානෙන් මෝහෙන් වැඩ කරනවා නම් ඒත් මරණානුස්සතිය වඩන්න ඕන. ඒ එහෙම හිතට එන්නේ අර නිත්‍යසේ සුඛසේ අත්තසේ මුල් බැහැගෙන තමන්ගේ හිතේ තියෙන නිසයි. ඒ නිත්‍ය බව සුඛ බව අත්ත බව ප්‍රහාණය කරන්න පජාති කරන්න ඉවත් කරන්න අනිත්‍ය අනුපස්සනා වැඩීම නිත්‍ය සංඥා පජාති කිරීම දුක්ඛ අනුපස්සනා වැඩීම සුඛ සංඥා පජාති කිරීම අනත්ත අනුපස්සනා කරලා අත්ථ සංඥා පජාති කිරීම ආනපාන සති සමාධියමයි මරණානුස්සතියයි. ඒ වගේම මෙතෙක් කල බද්ධ වූ බැඳුනු දෙයින් බැම්මෙන් මිදී නිදහස් වෙන්න නිබ්බිදා නිබ්බිදා වෙනවා. අර අනිත්‍ය අනුපස්සනා කළ නිත්‍ය සංඥා පජාති කිරීමෙන් දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥා පජාති කිරීමෙන් අනත්ත අනුපස්සනා කළ අත්ථ සංඥා පජාති කිරීමෙන් අස්මිමානිය හිතෙන් ඉවත් වුණාම නිබ්බිදා තත්වයටපත් වෙනවා. අර මරණානුස්සතිය වැඩිීමේ ප්‍රතිඵලය නිවැරදිව ප්‍රායෝගිකව බුද්ධානුස්සතිය වැඩෙන තත්ත්වයට හිත පිරිසිදු වීම. එනිසා බුද්ධානුස්සතියේදී විශේෂයෙන් වඩන්න දෙයක් නැහැ. තේරුම් ගන්න දෙයක් විතරයි තියෙන්නේ. හැබැයි මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති තේරුම් අරගෙනම ආනපාන සති සමාධිය හැටියට වඩන්න ඕනේ. මේ හිත කිලුටු වෙන දේ අස් කරලා ඒ වෙනුවට හිත පිරිසිදු වෙන දේ භාවිතයට ගැනීමයි භාවනාව. පහතබ්බංච පහීනං භාවේතබ්බංච භාවිතං. ආනපාන සති සමාධි. අස්ස පස්ස. සබ්බ පාප පස්ස අකරණං කුසල අස්ස ආනපාන අස්ස පස්ස. සේවිතබ්බා සේවිතබ්බා. එනිසා හිතේ අර කුසලය වඩා වර්ධනය වෙනවා නම් අකුසලය ප්‍රහාණය වෙනවා නම් ඒක ආනපාන සති සමාධිය. ඒක මෙත්තානුස්සතියනුත් වෙනවා, අසුභානුස්සතියනුත් වෙනවා, මරණානුස්සතියනුත් වෙනවා, බුද්ධානුස්සතියනුත් වෙනවා. ඒකෙන් නිබ්බිදා තත්වයට, නොබැඳෙන තත්වයට, බැමි තුනෙන් මිදී නිදහස් වන තත්වයට හිත පිරිසිදු වෙනවා. ඒක තමයි ආනපාන සති සමාධිය. ඒ අනුව තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කෙනෙකුට පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරන තාක්කල් මෙත්තානුස්සතිය වඩන්න බැරි වුණ අවස්ථාවක බැම්මකින් බැඳිනවා. අර ප්‍රියමනාප දෙයට ඇලිලා ඒක නිවේශමානා කරා නම් තණ්හාවෙන් අර බැම්ම සකස් වෙනවා. ඒ වගේම මානෙන් නිච්චසේ සුඛසේ අත්තසේ මැන්නනම්, මැනමැන කටයුතු කළා නම් අර බැම්ම අලුතෙන් සකස් වෙනවා. ඒ නිසා අලුතෙන් සකස් වෙන බැමි තුනෙන් මිදී නිදහස් වීමයි නිබ්බිදා අනුපස්සනාව. මේක තේරුම් ගත්තොත් ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ මොකද්ද කියලා ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ආනපාන සති සමාධිය වඩනකොට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් වැඩියොත් තමන්ගේ හිත කිලුටු වෙන්නේ නැහැ, එන්න එන්න පිරිසිදු වෙනවා. නොවැඩුවොත් තමන්ගේ හිත කිලුටු වෙනවා දන්නේම නැතුව. තමන්ගේ හිත අතරමං වෙනවා, අනාථ වෙනවා, අපායට යන්න සිද්ධ වෙනවා නොදැනම. ඒක ටික තේරුම් ගත්තාම ආනපාන සති සමාධිය වඩන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු ටික සිද්ධ වෙයි. ඉතුරු ටික ආයේ කරන්න දෙයක් නැහැ. දැනගන්න විතරයි තියෙන්නේ තමන් තුළ ඇති වූ අර යහපත් වෙනස දැන ගැනීමයි පජානාති. දැන වැරදි අර අසුදාත් පෘථග්ජන පුද්ගලයෙකුට මේකේ වෙනසක් හොඳ නරකද කියන එක නප්පජානා වෙනසක් දැනගන්න බෑ. හොඳයි, එහෙනම් කවුරුත් දැන් සාදුකාරයක් දෙන්න. අද හවස වාද්දුව සිට පැමිණි තුෂාර මහතා සහ ගයනී රණසිංහ මහත්මිය සහ ගර්ලිඩ සිල්වා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් වසර 9කට පෙර මිය පරලොව ගිය ජී.එච්. ප්‍රේමරත්න පියාණන්ට පින් පැමිණීම සහ මිය ගිය සියලු ඥාතීන්ට පින් පැමිණවීම පිණිස අද හවස ගිලම්පස පූජාව පූජා කරනවා. ඒ වගේම ඊට අමතරව අර ડોક્ટર උපුලිගේ දරුවෙකුගේ උපන්දිනය වෙනුවෙනුත් මේ හවස ගිලම්පස පූජාවට සහභාගී වෙලා දායකත්වයේ දරලා යම් යම් දේවල් සපයලා තිනවා. ඒ නිසා ඒ දරුවාගේ උපන්දිනයටත් හැම කෙනෙක්ම ආශිර්වාද කරලා ඒ නයම් මිදී නිදහස් වෙලා එදාන ගන්න ඕන. ඒ වගේම ඒ ගයනී රණසිංහ මහත්මියගේත්, ගර්ලිඩ සිල්වා මහත්මියගේත්, අර තුෂාර මහතාගේත් ඒ වසර 9කට පෙර මිය පරලොව ගිය ජී.එච්. ප්‍රේමරත්න පියාණන්ට සියලු දෙනා පින් අනුමෝදන් කරලා ප්‍රත්‍යවේක්ෂා ඥාන නිමිතුව ඒ ගිලම්පස පූජාව භුක්ති විඳින්නට පුළුවන්. ඒ අනුව ඒ අයටත් පින් දීලා පින් පවරලා ණයෙන් මිදී නිදහස් විය හැකි. හොඳයි, දැන් පින් අනුමෝදන් කරන්න මේ ගාථාව කියන්න. එත්තාවතා සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා තන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම් සබ්බේ සත්තා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ඉදම් මේ ඥාතීනම් තෝ සුඛිතං තුඤාති ඉදම් මේ ඥාතීනම් ඕතු සුඛිතං තුඤාති ඉදං වූ ඥාතීනම් තෝ සුඛිතං තුඤාති ඉමිනා පුඤ්ඤකම් ආමි බාල සමාගමු සතං සමාගමු තුයාව නිබ්බාන පත්‍ය හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක්ම වේවා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු උපකාර වේවා